තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අනිකුත් කල්‍යාණ මිත්‍රවරුනි අද දෙසැම්බර් මාසයේ අවසාන එහෙම නැත්නම් මේ වර්ෂයේ අවසාන සුසංගත වැඩසටහනෙන් ඔබත් සමග සම්බන්ධ වීමට මේ දරන උත්සාහය මේ වැඩසටහන් මාලාවේ 19 වන වැඩසටහන මේ මාතෘකාව තමයි සල්මත් අනාගත පරපුරක් සඳහා වර්තමානයේ වගකීම. මම හිතනවා බොහොම සීතල දවසක් දේශගුණ විපර්යාසයත් සමග හැබැයි මේක බොහොම උණුසුම් මාතෘකාවක් වේවි කියලා මම හිතනවා. අපි සියලු දෙනාටම ප්‍රයෝජනවත් මාතෘකාවක් ඒ වගේම තමයි ඉතාමත් කාලෝචිත මාතෘකාවක්යි අපි සිතනවා. මා කැමති මා අද උදේ ලැබපු අත්දැකීමක් සමග මේ මාතෘකාවට ප්‍රවිෂ්ට වෙන්නට අද මාගාවට ආවා එක්තරා දෙමව්පියෝ දෙදෙනෙක් සහ දියණියක්. ඇය 6 වසර ඉගෙන ගන්න දුවක්. මේ අම්මයි තාත්තයි ඇවිල්ලා මගේ අතින් කිව්වේ, විශේෂයෙන්ම අම්මා ඇවිල්ලා පළමුව මගේ අතින් කිව්වේ මේ දුවට හරියට තරහ යනවා. පසුව මා දුව ඇඳුව එතන හිටන් හිටියා. මේ එයාට ඉඳගන්නත් එයා කැමති වුණේ නැහැ මුලදී. හැබැයි ඒ දුවත් එක්ක ආරම්භ කර කතා බහ ටිකක් දුර යනකොට මාට පුළුවන් වුණා ඒ දුවව තනියම ඒ දුවත් එක්ක කතා කරන්න. ඒලා ඒ දුව ඉඳගත්තා. මම ඇහුවා මොකද්ද දුවගේ ප්‍රශ්නේ? ඔව් ડોක්ටර් මට තරහ යනවා තමයි. හැබැයි අම්මයි තාත්තයි උදේ ගිහලා හවස එන්නේ. එතකල් මම ඉන්නේ තා අත්තම්මත් එක්ක. අත්තම්මට හරියට තරහ යනවා. අත්තම්මගේ ළමයි 3 දෙනෙක් බලන් ඉන්නවා මමයි මගේ නංගිලා දෙන්නත් එක්ක. එයාට වැඩ වැඩි. ඒ නිසා තමයි එයාට තරහ එන්නේ. එයාට තරහ නැන්ද මටත් තරහ යනවා. මේක තමයි ඇගේ පැහැදිලි කිරීම. මේ එක කතාවක්. තවත් එක අත්දැකීමක් තියෙනවා. එක්තරා දුවක් දැන් සති දෙකක විතර කලින් අපේ සායනයට ගෙන ආවා. ගෙනපුවාම මේ මවත් ඒ දියණියත් ඒ දියණියගේ සොහොයුරත් තමයි ආවේ. දැන් අම්මාගේ තියෙන පසුතැවිල්ල කනගාටුව තමයි මේ දුව නිසි පරිදි අධ්‍යාපනය කරන්නේ නැහැ, පත පොත පාඩම් කරන්නේ නැහැ කියන එක. හැබැයි මම එක කතා කරනකොට අපිට තේරෙන දෙයක් තමයි මම හරිම භීතිකාවෙන් සිටින බව. බයෙන් ඉන්නවා. පස්ව මමත් එක කතා කරගමු අපිට තේරුණා මවට ඇගේ ජීවිතයේ බලාපොරොත්තු ස්ථාන වලට යන්න නොලැබුණු ස්වභාවයක්. ඒ නිසා ඇය ආතතියෙන් ඉන්නේ. ඒ නිසා උත්සාහ කරනවා මේ දුවගෙන් තමන්ට නොලැබුණු දේවල් ලබා ගන්න. ඒ හොඳටම තේරෙන දේ තමයි මේ පුතා සමග පෞද්ගලිකව කතා කිරීමේදී තේරුණා අපේ අම්මා හරි බයෙන් ඉන්නේ. අවසානයේ බලපුවම මේ දුවගේ ලොකුම ගැටලුවක් තිබුණේ නැහැ. මා මේ මගේ පෞද්ගලික අත්දැකීම් එහෙම නැතිනම් මගේ වෘත්ති අත්දැකීම් දෙකක් එක්ක මේ කතාබහට යොමු වෙන්න හේතුව තමයි මේ අද සාකච්ඡාව. මම හිතන්නේ බොහෝ වෙලාවට මටත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මා කැමති අපේ ගුරුතුමන් දෙසට යොමු වෙමින් ප්‍රශ්නයක් යොමු කරන්න. එතුමා බොහොම කැමති එතුමාගෙන් ප්‍රශ්න අහනවාට. බොහෝ ප්‍රශ්න වලට එතුමා ගාව උත්තර තියෙනවා. ඉතින් මේ දරුවන් හදා වඩා ගැනීම අපි කොහොමද කවදද ආරම්භ කළ යුත්තේ? කොයි ආකාරයෙන්?
කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමනි, ඔබතුමාට බොහෝම පින්. අදත් මේ සුසංහිත මාසික වැඩසටහන මෙහෙවීම ගැන ගරුතර සංඝරත්නයෙන් අවසරයි. ආදරණීය හිතවතුනි, අපට අහන්න ලැබුණ ඔබතුමාගේ වෘත්ති අධ්‍යක්ෂින් දෙකක් ගැන මේ මාතෘකාවට ඍජුවම සම්බන්ධ වෙන මේ දෙමව්පියන් දරුවන් අතර තියෙන ප්‍රශ්න, දෙමව්පියන්ගේ ප්‍රශ්න දරුවන්ට බලපාන හැටි, දරුවන්ගේ ප්‍රශ්න දෙමව්පියන්ට බලපාන හැටි. ඔබතුමා ඒ අත්දැකීම් දෙකත් සමග මතු කළා ඉතාම අර්ථවත් ප්‍රශ්නයක්, මේ දරුවන් හැදීම පටන් ගන්න ඕනේ කොතනින්ද, කොයි කාලෙද කියන කාරණේ. මේ ගැන විවිධ අදහස් තියෙන්න පිළිවන්. නමුත් මම හිතන්නේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් වුණත්, මම ඒ ගැන දන්නේ නැහැ, නමුත් වෛද්‍ය විද්‍යාව පැත්තෙන් වුණත් මේ මෞකුස ඇතුලේ දරුවෙකු සිටින කාලේ ඉතාම තීරණාත්මකයි කියා කියනවා. අපේ පෙරදිග පමණක් මේ අපරදිග වුණත් සංස්කෘතියින් ඇතුලේ මේ කාරණය විවිධාකාරයෙන් තහවුරු කරනවා. ඒ කාලේ හරීම පරිස්සම් වෙන්න ඕනි කාලය, දරුවෙකු මෞකුස සිටින කාලේ, ඒ පිළිසිතගෙන තිබෙන කාලේ. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක කලලයක්, මොනවත් තේරෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඉතින් මේ ඒ සියල්ල පටන් ගන්න ඉපදුනාට පසුව කියා. මේ සමහර දෙනෙකු හිතනවා ඉපදුනාට පසුවත් ළමයෙකුට මොනවත් තේරෙන්නේ නැහැ, කිසි දෙයක් නොදන්න කිරිදරුවන්, මෙයට යමක් කමක් තේරෙන්න පටන් ගන්නෙ ටිකක් වැඩුණට පසුව කියා. නමුත් මේ අදහස් එතරම් නිවැරදි නැති බව ඕනෑම කෙනෙකුට අත්දැකීම් වලින්මත් හඳුනගන්න පුළුවන්, කර තියෙන පර්යේෂණ වලිනුත් තේරුම් ගන්න පුළුවනි. ඔබතුමා ඉදිරිපත් කළේ උදාහරණ වලටම සමාන සිදුවීම් නිසා ඇයි මේ දෙමව්පියන් දරුවන් අතර අනවශ්‍ය විදිහට ගැටුම් ඇති වෙන්නේ? සමහර කිසි තේරුමක් නැහැ, හේතුවකුත් නැහැ. නමුත් හරියට වෛර කරනවා. සමහර දරුවන් දෙමව්පියන්ට හරියට වෛර කරනවා. දෙමව්පියන් සමහර විට දරුවන් දිහා බලන්නේ කරදරකාරයන් විදිහට. ඉතින් මෙහෙම වෙන්නේ වෙන හේතුව ගැන සමහර දෙනෙකු හිතුවා, පරිශන කළා. විශේෂයෙන් ওই මෝහණය භාවිතා කරලා ඒ දරුවන්ව මෝහණය කර සමහර අවුරුදු 10, 12, 15, 20, 30 ඒ වැඩි හිටි උනත් මෝහණය කර මේ අයව අතීතයට අරගෙන ගියා මතකයෙන් යටිහිතට අර මෞකුස තුල ඉන්න කාලේට. එහෙම ගියාම ඒ මෞකුස ඇතුල ලැබුණු අත්දැකීම් මේ දරුවන් කියන්න පටන් ගත්තා. දරුවන් නෙමෙයි, දැන් තමයි තරුණයන්, තරුණියන්, වැඩිහිටියන්. ඉතින් ඒ අත්දැකීම් වලට සවන් දෙන විට මේ මෞකුස ඇතුලේ අප හිතුවට කලලයක් තියෙන්නේ කියා නෑ, සම්පූර්ණ ජීවියෙක් එතන ඉන්නේ. හොඳට ඇහෙනවා, හොඳට ඇහෙන කෙනෙකු ඉන්නේ, හොඳට දැනෙනවා. ඇහෙනවා පමණක් නෙමේ, දැනෙනවා, හැඟීම් දැනෙනවා, වේදනාව දැනෙනවා, සතුට දැනෙනවා. ඊළඟට මේ ඇහෙනවා පමණක් නෙවේ, කටහඬවල් හඳුනා ගන්නවා. මේ අම්මා, මේ තාත්තා කියලා හඳුනා ගන්නවා කටහඬින්. ඉතින් මේ සමහර විට ඔය ඒක ඒ වාර්තාවල තියෙනවා, අම්මා කෙනෙකු සමහර විට සමහර දේවල් කණ්ඩලෑස්ති වෙනකොට මේ දරුවා, මෞකුස ඉන්න දරුවා කියන්න පටන් ගන්නවා කියලා, අනේ අම්මේ මේක කන්න එපා, මට හරි නෑ, මට මේක ගැළපෙන්නේ නෑ කියා ඒ දරුවා කියන්න හදනවා. නමුත් ඉතින් ඒක එහෙම කටින් කියවෙන්නේ නැහෙනේ. අපි සමහරට අම්මට දැනෙන්න පුළුවන් අපිරියාවක්, වමනයක්, එපා වීමක් විදිහට. ඒ කාරණියක් දරුවට තේරෙනවා කලලේ කීවට අම්මා යමක් කන්න හිතනකොට ඒ හිතන දේ මොනතරම් දුරට ඒ කලලේට හිත කරද අහිත කරද කියේ. ඊළඟට ඊළඟ කාරණේ තමයි මේ දෙමව්පියන් අතර ගැටුම් ඇති වෙන විට දරුවෙකු පිළිසිඳ අරගෙන ඉන්න අවස්ථාවල ඒ සමහරට පියා මවට බයින විට මේ දරුවා කියන්න හදනවා, තාත්තේ අම්මාට බයින්න එපා කියලා. තාත්තේ අම්මට බයින්න එපා කියලා ඒ කියන්න ඕනෙකම තියෙනවා. ඒක දන්න විදිහට හැඟීම ඒ සිතිවිල්ල ප්‍රකාශ කරනවා. හැබැයි කොහොම එළියට එනවද දන්නේ නැහැ. නමුත් අර පරේෂණ වලින් කියනවා මේ දරුවන් ඒ අවස්ථාවල එහෙම ඉල්ලීමක් ආයාචනයක් කරනවා කියලා. රණ්ඩු වෙන්න එපා, බනින්න එපා, මට ගහන්න එපා. දැන් මේ සිදුවීම එක්ක තමයි දරුව මාස 8ක් 9ක් 10ක් මව්කුසේ ඉන්නේ. නිකම්ම ඉන්නේ නැහැ. මේ සියලු අත්දැකීම් ලබනවා. මේ අත්දැකීම් සමග ඒ දරුවා තුල හැඟීම් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. ආකර්ෂණයක් ඇති වෙනවා. විකර්ෂණයක් ඇති වෙනවා. ඉතින් මව්කුසින් එළියට එනකොට මේ සියල්ල එක්ක ඉන්නේ. ආදරය කරන තාත්තා කෙනෙකුට, අම්මා කෙනෙකුට සමහර විට ටිකක් අකමැති හැඟීමකින් එහෙම තමයි එළියට එන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නේ තාම වැදගත්. ඒට කෙටිම පිළිතුරක් දුන්නොත් දරුවන් හැදීම පිළිබඳ වඩාත්ම සැලකිලිමත් විය යුතු කාලය තමා මේ පිළිසිඳ අරගෙන ප්‍රසූත වෙනකල් තියෙන කාලය.
දරුවන් හැදීමේදී වඩා වැදගත්ම හේතු සැලකිලිමත් විය යුතු කාලය තමයි දරුවා පිළිසිඳ අරගෙන ප්‍රසූත වෙන කාලය. මං හිතන්නේ බොහොම වැදගත් පාඩමක් ඔබතුමා ප්‍රකාශ කරා. විශේෂයෙන්ම දැන් වෛද්‍ය විද්‍යාවේ පවා මේ මව්වරුන්, ගැබ්බර මව්වරුන් සායන්ට එන විට වෛද්‍යවරුන් උනන්දු කරනවා ඒ මව්වරුන්ගේ ස්වාමි පුරුෂයන්ටත් එම සායනට එන ලෙස. මං හිතන්නේ ලොකු පාඩම් මාලාවක් තියෙනවා. සමහර පාඩම් කියලා දෙනවා, සමහර පාඩම් ආන්නේ නැති අය දෙමාපියනොත් දෙන්නවා. හැබැයි ඊටමත් වැඩගත් කතන්දරයක් තමයි ඔබතුමා කිව්වේ. දැන් මේ ආකාරයට දරුවෙක් පිළිසිඳ අරගෙන එහෙම නැතිනම් ඊට පස්සේ එයින් පසුව දරුවෙක් බිහි වුණාට පස්සේ අපි දරුවෙක්ට සමග ගනුදෙනු කිරීමේදී මේ ඔබතුමාගේ කතාවේ එකතැන කිව්වා ළමයින් දෙමාපියන්ට වෛර කරනවා කියලා. සමහර ළමයි කුඩා ප්‍රතිශතයක් මේ ස්වභාවය අඩු කර ගැනීම සඳහා, මේ කතන්දරය ආරම්භ කිරීම සඳහා කුඩා කාලේ දරුවෙක් සමග ගනුදෙනු කිරීමේදී දෙමාපියෝ විශේෂයෙන් මව සාමියා දෙදෙනාම කොයි ආකාරයෙන් කටයුතු කළ යුතුයයි කියා ඔබතුමා සිතනවාද?
හොඳයි, මේ එක් කාරණයක් තමයි මේ තරහ, අමනාපේ, නුරුස්නාකම් මිනිස් ගතිනේ, එයා මනුෂ්‍ය ගති. ඉතින් මේ මනුෂ්‍ය ගති ඕනෑම වයසක කෙනෙකුට ඇති වෙන්න පුළුවනි. එතන කලලයක් ඇති වෙන්නත් පුළුවන්, අලුත උපන් බිලිඳෙකුට ඇති වෙන්නත් පුළුවන්, වයස අග්ගීසේ ඉන්න මරණාසන්න කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන් මේ හිත හදාගෙන නැත්නම්. ඉතින් මේ ඇත්තත් අපි තේරුම් ගන්න ඕනේ. අපි හිතනවා නම් මේ ළමේකට තරහ එන්න බෑ, ළමේකට ආවේගයක් ඇති වෙන්න බෑ, ළමේකෝ ආවේගශීලී වීම වැරදි, ළමේකට අයිතියක් නෑ තරහ ගන්න. ඒ අයිතිය තියෙන වැඩිහිටියන්ට පමණයි. හරියට ඡන්ද අයිතිය තියෙන්නේ වැඩිහිටියන්ට පමණයි වගේ කෙනෙකු හිතනවා නම් මේ දරුවන්ට එහෙම අයිතියක් නෑ කියා. අනේ ඒ භයානක කාරණයක්. එහෙම අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු හිතනවා නම්, නැතිනම් වැඩිහිටියෙකු ඒ දරුවන් බලාගන්න වැඩිහිටියන් එහෙම හිතනවා නම්, ගුරුවරුන් එහෙම හිතනවා නම්, ගුරුවරියන් එතනදී එක්කෝ ඒ අය අර දරුවාගේ ඇතිවන ඒබඳු ආවේග ගණන් ගන්නේ නැහැ. එහෙම පේන්නේත් නැහැ. එහෙම ආකල්පයකින් ඉන්නව නම් දරුවෙකුට ආවේග තියෙන්න බෑ කියන ආකල්පයෙන් ඉන්නව නම්, ඉතින් අසංවේදී. එතන මේ දරුවගේ ආවේග තියෙනවා, ඒව හඳුනාගන්නේ නොසලකා හරිනවා. එහෙම නැත්නම් දරුවට දඬුවම් කරනවා, කෑ ගහන්න එපා, මෙහෙම දරදඬු වෙන්න එපා කියලා දරුවට දඬුවම් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතික්‍රියා දෙකම, නොසලකා හැරීම සහ දඬුවම් කිරීම, මේ තරහයේම හෝ වෙන ආවේගවලට විසඳුමක්වත් පිළිතුරක්වත් නොවේ. එතනින් වෙන්නේ දරුවා හිත ඇතුලේ වැඩි වැඩියෙන් වෛර කරන්න පටන් ගන්නවා වැඩිහිටියන්ට. මේ සමහරට එක්කෙනෙක්ගෙන් පටන් ගනි ඊට පස්සේ සමස්ත වැඩිහිටි පරම්පරාවටම වෛර කරන කෙනෙකු වෙන්න පුළුවන්. ඔය අපරාධ පිළිබඳ ඉතාම තරුණ වයසේ අපරාධවලට යොමු වුණ අය ගැන කරන සමහර සමාජ විද්‍යාත්මක සමීක්ෂණවලදී එහෙම කෙනෙකු කොහොමද මේ එතරම් අඩු වයසකින් සමාජ විරෝධීෙකු බවට පත්ුනේ කියා අර බාලකාලේ ලැබූ අත්දැකීමට හේතු වෙලා තියෙනවා. එයාව තේරුම් ගත්ත කෙනෙකු නැහැ. එයාගේ හැඟීම් අඳුනාගත්තේ නැහැ කවුරුවත්. ඒ හැඟීම් වලට දිය හැකි සෞඛ්‍ය සම්පන්න ප්‍රතිචාර දැක්වේ නැහැ කවුරුවත්. එක්ක නොසලකා හැරලා තියෙනවා. එහෙම නැත්නම් බලයෙන් මර්ධනය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පළවෙනිම කාරණේ තමයි දරුවෙකුට තරහ එන්න පුළුවන් කියන ඒ ඇත්ත යථාර්ථය හැම අම්මා කෙනෙකුම තාත්තා කෙනෙකුම වැඩිහිටියෙකුම පිළිගන්න ඕන. ඒ අයිතිය දරුවෙකුට තියෙන. ඒ අයිතිය දෙන්නත් ඕන. දෙන්න ඕනි කියන්නේ අපි දුන්නත් නැතත් දරුවන් තරහ ගන්නවා. නමුත් එහෙම තරහ ගන්න අයිතියක් තියෙනවා. තරහ ගන්න හේතුත් තියෙනවා. ඒ හේතු සාධාරණ නොවෙන්න පුළුවන්. දරුවෙකුට සියල්ල තේරුම් ගන්න බැරුව ඇති. නමුත් ඒ දරුවා තේරුම් ගන්න මට්ටමට දරුවා තරහ ගන්නවා. ඒ තරහ එළියට දානවා. ඔය බොහෝ විට දරුවන්ගෙන් ඇහුවාම වැඩිපුර තරහ එන්නේ කොහෙදිද කියලා ගෙදරදී. පාසලේදීත් නෙමෙයි, පන්තිවලදීත් නෙමෙයි, වැඩිපුරම තරහ එන්නේ දරුවන්ට ගෙදරදී. විශේෂයෙන් එක්කෝ මව සමග නැත්නම් පියා සමග. මේක තමයි ඇත්ත. මේක ප්‍රතිශතේ මා දන්නේ නැහැ. නමුත් හොයලා බැලුවොත් ඉතාම ඉහළ ප්‍රතිශතයක් තියෙනවා. මේක පාසලේදී තරහ එන්නේ බොහොම කලාතුරකින් සුවිශේෂී හේතුවකට. පාරදිත් ඒ වගේ. මේ දරුවෙකු ස්වභාවිකව ඉන්න බලන්නේ ගෙදරදීනේ. ඒ ස්වභාවිකව ඉන්න බලන තැනදී තමයි ස්වභාවික හැඟීම් එළියට එන්නේ. එතකොට ඒවට ගරු කරන්න ඕනේ. ගරු කරන්න අප පුරුදු වෙන්න ඕනේ. ඒ දරුවෙක් කෑ ගහන විට වදින්න කියන එක නෙමෙයි. නමුත් ඒක මර්ධනය කිරීම වෙනුවට හේතුව බලන්න. ඇයි මේ දරුවා කෑ ගහන්නේ? ඇයි මේ දරුවා හිතුවක්කාර, දඩප්පර? එතන මේකට හේතු තියෙන්න පුළුවන්. අන්නේ හේතු වඳුනා ගන්න ඕනේ. ඒක තමන්ට පුළුවන් වෙන්න ඕනේ හේතු වඳුනා ගන්න. තමන්ට බැරි නම් පුළුවන් කෙනෙකු මාර්ගයෙන් හරි ඒ හේතු වඳුනාගෙන වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක හිටියොත් ඒ දෙමව්පියන් දූ දරුවන් අතර තියෙන උපතින්ම සමහර විට එන අමනාපයන් ගැටුම් වැඩි කාලයක් යන්න කලින් සමනය කරගන්න පුළුවන් වෙයි.
දෙමව්පියන් තුල ඇති උපලින් ඇති සමහර අමනාපකම් නිසා ළමයි අසහනෙටපත් වෙනවා. හැබැයි ඒ හේතු හඳුනා ගැනීමට අපි දරුවන්ට ලං වෙන්න ඕනේ කියන එක තමයි ඔබතුමා ප්‍රකාශ කරේ. මම හිතන්නේ ඒ එහෙම බලපුවාම අපි කුඩා කාලේ ගත කරපු කිව්වොත් බොහොම සුන්දර ළමා කාලේ අපි ඒ ළමයින්ගෙන් දැන් වර්තමානින් ළමයින්ගෙන් අයින් කරවද්දී ඕ කියලා මට සැකයක් ඇති වෙනවා. ඔවුන් තරඟයකට යොමු කළා. මම කැමති ඔබතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන් දැනගන්න. අපි ළමයින්ගේ ළමා කාලේ උදුරාගෙනවත්ද?
ඇත්ත ඒ තමයි. ළමේකුට ළමා කාලයක් නැත. ළමේකුට තිබෙන්නේ ටියුෂන් කාලයක්, අතිරේක පන්ති කාලයක්, විෂය කාලයක්, උපකාරක පන්ති කාලයක්. මේවා තමයි තියෙන්නේ. ළමා කාලයක් නැත. ඉතින් මේ ළමා කාලයක් නැතිකම මේ විපාක තියෙනවා. දරුවෙකුට මේ નિયમિત කාලේ තරුණ කාලේ තියෙන්න ඕනේ. වැඩිහිටියෙකුට වැඩිහිටි කාලේ තියෙන්න ඕනේ. ඒතර දරුවෙකුට ළමා කාලේ අහිමි කිරීම තුළ මේ බොහොම දරුණු විපාක විඳින්න වෙනවා. ඒ අහිමි කරන දෙමව්පියන්ට තමයි මුලින්ම විඳින්න වෙන්නේ. ඒ දරුවටත් ඒ විපාක තියෙනවා. ඊට පස්සේ සමාජයටත් තියෙනවා. දැන් මේ ඒ සුන්දර ළමා කාලය ගැන කියන විට අපේ ළමා කාලය තුල ඉතින් මෙහෙම තරඟයක් තිබුණ නැහැ. ඒ වගේම මේ ඊට වැඩිය වැදගත් කාරණයක් තමයි අපෙන් හරියට වැඩගත්තා. මේ ගෙදර වැඩගත්තා. වතුර අදින්න ඕනේ. උදේටයි හන්දෑවටයි වතුර අදින්න ඕනේ. පඩි 40 ගානක් තිබුණා. 40 ගානෙම බාල්දියක් වතුර කෑන් එකක් හැමදාම එකක් නෙමෙයි කීපයක් උඩට අදින්න ඕනේ. උඩට වතුර තිබුණ නැහැ හිටියතන. දරා අදින්න ඕනේ. තව වැඩ කරන්න ඕනේ. ඊළඟට මේ අහල පහල ගෙවල් වල වැඩ තිබුණොත් එහෙම ඒ මොනවා හරි ගඩොල් ටිකක් අදින්න, වැලි ටිකක් අදින්න, ඒවත් ළමයින්ට තමයි කියන්නේ. ඒ ගෙදරින් ඉන්න ළමයි ඉතින් යාළුවනේ. ඒකට යාළුවෝ එකතිලා මේවා කරනවා. ඉතින් ඒ කාලේ හරි සතුටින් වැඩ කළේ. ඒ වැඩ කරන කාලෙත් දැනුත් ඒ ගැන හරි සතුටුයි. හේතුව මේ එයින් ලැබුණු පන්නරය, ඒ පෞරුෂය ගොඩනැගෙන්නේ ඒ කාලේ ඒ වැඩ කිරීම මොනතරම් හේතුනාද කියන එක දැන් තමයි තේරෙන්නේ. දැන් අද කාලේ ළමයෙක්ගෙන් වැඩ ගන්න නැහැ. ඒ ළමයාට අඩුම ගානේ කෑම කාපු පිඟානවත් හොදන්න දෙන්නේ නැති, තමන් කෑම කාපු පිඟානවත් තමන්ට හොදන්න දෙන්නේ නැති ආදරේ කියලා කියන අම්මලා තාත්තලා මා දැක තිබෙනවා. ඒ දිවල් වලදී. එතකොට දක්ටිගම දින්නේ අම්මා තාත්තා මොන වයසේ වුණත් කාපු ගමන් කියනවා මේ හරියට ටික අපි අස් කරන්නම් පුතා පාඩම් කරන්න. දුව ගිහිල්ලා පාඩම් කරන්න. පාඩම් කරන්න පාඩම් කරන්න පාඩම් කරන්න. ඉතින් මේ හොඳට තමන්ගේ වැඩක් කරගන්න බැරි සුන්දර ළමා කාලේ මේ ටිකක් ඇතුළත්. සුන්දර ළමා කාලේයක් තිබුණා පාසල් ගිහිල්ලා ඇවිල්ලා කැලේ ඇවිද්දේ ගඳේ නෑවේ. බෝල ගැහුවා එහෙම එහෙම තිබුණා. හැබැයි ඊට වැඩිය වැදගත්ම කාරණේ තමයි මේ වැඩ කරා අප. ඉතින් එහෙම කාලෙක ඉපදෙන්න ලැබීම ගැන හරි සතුටුයි. ඔය ළමා ශ්‍රමිකයන් පිළිබඳ නීති, එතකොට ළමා මානව හිමිකම් එහෙම දැන් ඒ නීති තියෙනවා ළමයින්ගෙන් වැඩ ගන්න තහනම් මේ කාලේ. ඉතින් එහෙම කාලෙක ඉපදුන් නැති එක ගැන හරි සතුටුයි. හේතුව දැන් අද වැඩක් කරන්න උනහම මොන වයසේ හිටියත් ඒ කම්මැලි කමක් එන්නෙත් නැහැ. ඒක වෙන කෙනෙක් කරන කල් බලන් ඉන්නෙත් නැහැ. පුළුවන් නම් කරනවා. ඉතින් මේ දැන් මේ අද ඉන්න ළමයි සහ එහෙම ওই විදියට හැදුණු, ඒතකොට ඒ අය තරුණයන්නේ දැන් එක්ක වැඩි හිටියන්. මෙය විභාග සමත් වෙනවා. විභාග නම් හොඳට සමත් වෙනවා. ඉතින් ওই මට වෛද්‍ය පීඨයේ මහාචාර්ය පෙරේකු මෑතකදී කිව්ව කතාව ඒ වෛද්‍ය පීඨේ දරුවන් ගැනයි මේ කීවේ. මේ අය විභාග පාස් වෙනවා හැබැයි කිසි දැනුමක් නැහැ කියලා. දැනුමක් නැහැ විභාගේ පාස් වෙනවා. ඉතින් මේ දැන් කලකට ඉස්සර කරන කළ චෝදනාවක් තමයි මේ දැනුම තියෙනවා හැබැයි මේ වෙන ජීවිතය ගැන අවබෝධයක් නැහැ කියන එක. දැනුමක් තියෙනවා ඒ කාලේ විභාගෙත් සමත් ඒකාදි කියන්නේ වැඩි කාලෙක නෙමෙයි අවුරුදු 15කට 20කට වගේ කලින්. ඒකට සාමාන්‍ය ජීවිතය ගැන අත්දැකීමක් නැහැ. දැනුමක් නැහැ. හැබැයි විභාග සමත් වෙන. ඒකට මේ අධ්‍යාපනයේ අන්තිමට ඇවිල්ලා තියෙන විභාග සමත් වීම කියන තැනට විතරයි. ඒතර දැනුමකුත් නැහැ. මෙහෙම අනාගත පරපුරක් නම් අප හදන්නේ ඒ අපහදන අනාගත පරපුරට පදනමක් නෑ, අත්තිවාරමක් නෑ. අපේම ඔළුව උඩට තමයි මේක කඩන් වැටෙන්නේ, කඩා වැටෙමිලු තියෙන්නේ.
වර්තමාන දරුවන් විභාග පාස් වෙනවා හැබැයි දැනුමක් නෑ. මම හිතන්නේ බොහොම ලස්සනට පැහැදිලි කරලා ඔබතුමා දැන් මට ඒත් සමග එන සිතුවිල්ලක් තමයි. හොඳයි දැන් මේ වර්තමානයේ මේ ළමයි මුණ දෙන මේ ගැටලුවට ඔබතුමා කියන විදිහට අපිත් වගේ කියන්න ඕන වගේ. දැන් අපි ගාවට එන සමහර දෙමාපියෝ කියන කතන්දරයක් තමයි අනේ ડોක්ටර් අපේ පුතා අපේ දුව අපි පිඟානක්වත් හොදන්න දෙන්නේ නැහැ. හැමදේම කරලා දෙනවා. යාට තියෙන එකම දේ ඉගෙන ගන්න එක තමයි. ඒක යහරි අර කරන්නේ නැහැ. කියලා මෙන්න මේ විදිහට චෝදනා කරන දෙමාපියොත් ඉන්නවා. ඉතින් හැබැයි දැන් මේ ප්‍රශ්නය අපි හැමෝටම දැනෙනවා. මම කැමැති ඔබතුමාට යොමු කරන්න මේ ප්‍රශ්නයක් ඇටියෙත මේ தත්ත්වය අවම කර ගැනීම සඳහා වර්තමානය අපි කොයි ආකාරයෙන් ක්‍රියා කළ යුතු යැයි ඔබතුමා යෝජනා කරනවාද?
මේ ප්‍රශ්නය අප තේරුම් ගන්නට ඕනේ. මනුෂ්‍යයෙකු ප්‍රායෝගික කෙනෙකු වෙන්නට ඕනේ. දැනුම කියන දේ ලොකුවට අවශ්‍යතාවයක් නැහැ. දැනුම හැමතැනම තියෙන ඕනෙ කෙනෙකුට දැනුම අද ලබා ගන්න හරි ලේසි. ඉතින් ඒ වෙනුවෙන්ම මනුෂ්‍යයෙක්ගේ ජීවිතයේ අවුරුදු 20ක් 25ක් මේ විභාගත් එක්කම සම්පූර්ණයෙන්ම නාස්ති කරලා දැමීම අපරාධයක්. ඒ නිසා මේ ඊට වැඩිය ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් මා යෝජනා කරන දේ දෙවෙනියට කියලා, අද ලෝකය හුඟක් ඉස්සරහට ගිහින් තියෙනවා. දැන් මේ අපේ රටේ තියෙන තත්ත්වය නෙමෙයි, ඔය අප බෞද්ධ නොවන රටවල තියෙන්නේ. බෞද්ධ නොවන යුරෝපීය බටහිර රටවල ඊට වැඩිය හරි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රම තියෙන්නේ. මෙහෙම පොත් බෑග් උස්සන් යන්නේ නැහැ. කොන්ද කැටින් තරමට පොත් බෑග් උස්සන් යන අධ්‍යාපනය ඔය දියුණුයි කියලා අපි යන්න හදන රටවල නැහැ. ඒ වගේම මේ මෙහෙම දැනුම ඉගැන්වීමකුත් නැහැ. තමයි භාෂා උගන්වන්නෙත් නැහැ. ක්‍රියාකාරකම් තමයි පුංචි කාලේ උගන්වන්නේ. ක්‍රියාකාරකම්, ಗುಣධර්ම, මේවා තමයි ආකල්ප, මේවා තමයි පුංචිම කාලේ දෙන්නේ ඉගෙන ගන්න. ඊළඟට තමයි ඔය ඉතින් ඒ වයසේදී ඒ දරුවෙකුයි අපේ දරුවෙකුයි විභාගයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම අපේ දරුවෙක් විභාගයෙන් සමත් වෙයි, විෂය විභාගයෙන්. මොකද අර අධ්‍යාපනයේ දීලා නැහැ නේ දරුවන්. ඊළඟට ඒ පාසල්වල කෘෂිකර්මයේ තියෙනවා, සත්ව පාලනය කරනවා. ඊළඟට පරිසරය ගැන ඉගෙන ගන්න ඕනේ, ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ඒතර මේ තමයි අධ්‍යාපනයේ විදිහට අද ලෝකේ පිළිගන්න තියෙන දේ. මේ පොත නෙමෙයි, පොත බොහොම ටිකයි. පොත ගුරුවරයෙකු කියලා දෙන්න අවශ්‍යත් නැහැ. අද දරුවෙකුට පුළුවන් මේ අන්තර්ජාලයත් එක්ක ඕනෙම විෂයක් පිළිබඳ ඉගෙන ගන්න. ඉතින් මේ මෙන්න මේ තිබුණු අපිට තිබුණු අධ්‍යාපන ක්‍රමය අපි නැති කරගෙන තියෙනවා. ඒ අප නැති කරගත් අධ්‍යාපන ක්‍රමය අද දියුණු රටවල නැවත ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි පිටරටින් එනවා නම් පරගන්න කැමැති නිසා අඩුම ගානේ ඒ මානසික තත්වයෙන් හරි නැවත මේ සමස්තේ ඉගෙන ගන්න පුළුවන් හොලිස්ටික් එඩියුකේෂන් කියන එක, ඒ කියන්නේ මේ සියල්ල පිළිබඳ ලැබෙන අධ්‍යාපනයක් විෂයක් ගැන පමණක් නොවේ, සමස්තේ පිළිබඳවම ඉගෙන ගන්න උගන්නන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. මේ තරඟයයි තරඟයෙන් ඇත්තටම තරඟයටත් වැඩිය භයානකම තමයි ඔබතුමා කිව්වෝ ඒ පිඟානවත් හොදන්න දෙන්නේ නැති කතාව. මේ හරි මාත්මාත්කාමී දරුවන් ටිකක් හැදෙන්නේ, හදන්නේ අපි. ඒක දරුවන් නෙමේ වගේ කියන්න ඕනේ. ඉතින් තමන් ආහාර ගත්ත පිඟානවත් හොදන්න දෙන්නේ නැත්නම් ඒ දරුවා මොනතරම් ආත්මාර්ථකාමී වෙයිද කියලා අම්මා තාත්තා පසුව හිතන්න ඕනේ. මේ විපාකිතින් එහෙම අම්මලා තාත්තලා හරියට විඳිනවා. මෙයා විවාහ වුණත් ආත්මාර්ථකාමී ඊට පස්සේ. ඉතින් ඒ පුතෙක් නම් ඒ පුතාගේ බිරිඳ බයින්නේ ඒ පුතාගේ අම්මලා තාත්තලාට මෙහෙම දරුවෙක් හැදුවා කියලා. දියණියක් නම් ඒ දියණියගේ ස්වාමි පුරුෂයා බයින්නේ දියණියගේ අම්මා තාත්තට. ඇයි මේ මෙහෙම ආත්මාර්ථකාමී දරුවන් හැදුවේ? ඊළඟට ඒ අයගේ දරුවන් ඊටත් වැඩිය ආත්මාර්ථකාමී වෙනවා. ඉතින් මේ தත්ත්වය අපිට පුළුවන් දැන්වත් වෙනස් කරගන්න.
මේ අධ්‍යාපන ක්‍රමය තුළ නිර්මාණය වන්නේ බොහෝ ආත්මාර්ථකාමී දරුවන් බව. හැබැයි පරිසරයට, කුසිකර්මයට ලං වූ හිතවත් වූ ඒත් සමග ජීවත් වෙන දරුවන් නිර්මාණය කරගන්න පුළුවන් නම් පසුකාලීනව ඔවුන්ගේ ඇතිවෙන පවුල් ගැටුම්, පවුල් ආරවුල්, එහෙම නැත්නම් ජීවිතයේ මූණ දීමේදී ඇතිවෙන හැකියාවන් වර්ධනය වෙන බව ඔබතුමාගේ ඒ පැහැදිලි කිරීමෙන් අපිට තේරුම් ගියා. දැන් අද මාතෘකාව මේ යාපත් දෙමාපියන්, එහෙම නැත්නම් කොහොමද අපි යාපත් දරුවෙක් නිර්මාණය කරන්නේ කියන එක. ඉතින් මේ මාතෘකාව අපේ නිල්ලම දේශන ප්‍රකාශන මණ්ඩලයේ පළ කර සැනින් බොහෝ ප්‍රශ්න අපිට යොමු කරා. ඉතින් වෙනදා පරිදි මම කැමති මේ ප්‍රශ්න එකින් එක ඔබතුමාට යොමු කිරීමට අපි මුලදී කිව් පරිදි මේ සුසංගීත වැඩසටහන් මාලාව ඉතාමත් කාලජිත මාතෘකාව පිළිබඳ බොහොම සරල විදිය පැහැදිලි කිරීමෙන් ලබා දෙන බොහෝ ගැඹුරු ධර්ම කාරණා ඉස්මතු කිරීමට උනන්දු නොවන හැබැයි එදිනදා ජීවිතයේ බොහොමත්ම ප්‍රයෝජනවත් වෙන වැඩසටහනක් බව ඔබ අප සියලු දෙනාම දැන් පසක් කරගෙන තියෙනවා, තේරුම් අරගෙන තියෙනවා. ඉතින් මා කැමැති ඒ ආකාරයට අපිට යොමු වූ ප්‍රශ්න කීපයක් අපි ගුරුතුමාට යොමු කිරීමට මේ සාකච්ඡාව තුළ. දැන් අපි දකිනවා මේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දකිනවා සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන් සමග සසුන්ගත වීමට උනන්දුවක් දක්වන කණ්ඩායම් සිටිනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න හැටියට මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඔව්, එය බහුල වශයෙන් දකින්න ලැබෙනවා. මේ කාලේ මව පියා දුව පුතා මේ සියල්ල එක්වර සසුන්ගත වෙනවා. එහෙම නැතිනම් කෙටි කාලයක් ඇතුළත මුළු පවුලම පැවිදි ජීවිතයට යනවා. ඉතින් මේ බැලූ බැල්මට නම් මෙහි මේ බොහොම වටිනා දෙයක්. හරි, පින් තියෙන පවුලක් සසරින් ගැලවෙන්න මුළු පවුලම එකවර උත්සාහ කිරීමක්. එහෙම මතුපිට කාරණයකින් මේ ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන්, එහෙම ආකල්පයකින්. නමුත් ඊට එහා ගිහිල්ලා මේ ඇත්තන් සමග පෞද්ගලිකව කතා කරන විට, ඒ පැවිදි වුණු අය, එහෙම නැත්නම් එහෙම පැවිදි වෙන්න හිතාගෙන ඉන්න අය සමග කතා කරන විට එක කාරණයක් පැහැදිලි වෙනවා. මේක සියලු දෙනාටම සාධාරණ නැහැ. නමුත් මේ සාධක ඉතාම ප්‍රබලව තියෙනවා. දැන් ජීවත් වීම දුෂ්කරයි. ඉගෙන ගන්න දරුවෙක් ගත්තාම ඉගෙන ගන්න ලේසි නෑ. විභාග කීයක් සමත් වෙන්නද, මොන තරම් පාඩම් කරන්නද? ඉතින් මේහෙම අභියෝග එනකොට මේවට දරා ගන්න ඔරොත්තු දෙන්න පුළුවන් බොහොම ටික දෙනාට. වැඩි දෙනෙකුට එපා වෙනවා. එපා වෙනකොට කවුරු හරි පිටිපස්සෙන් තල්ලු කරගෙන යන්න වෙනවා. එහෙම යන්නේ අම්මයි තාත්තයි බොහෝ විට. හැබැයි එහෙම තල්ලුවක් නැති වුනහම තමන්ගෙම කැමැත්තෙන් මේ අභියෝග වලට මුහුණ දෙදී ජය අරගෙන යන්න පුළුවන් බොහොම ටික දෙනෙකුට. ඉතින් මේ දරුවන්ට හිතෙනවා මේක තේරුමක් නෑ, මේක මොකද්ද, මේ මෙහෙම ඉගෙන ගත්තත් මොකද්ද ප්‍රතිඵලේ, රස්සාවක් කරනවා, විශ්‍රාම යනවා, අන්තිමට මැරෙනවා. ඉතින් ඊට වැඩිය හොඳයිනේ පැවිදි වෙන එක. දැන් ඒ ආකල්පය නිසා සහ ඒ ප්‍රශ්නේ නිසා පැවිදි වෙන පිරිසක් ඉන්නවා. ඒක මම පෞද්ගලිකවම දන්නවා. හැබැයි ඒ දරුවන් එහෙම මේ අපයෝජනීය කිරීමක් නෙමෙයි ශාසනය. ඒ ඇයිට හොඳ චේතනාවක් තියෙනවා. නමුත් මේ මූලික ප්‍රශ්නේ තියෙනවා, මේ පීඩනය දරා ගන්න පරිකම. මේ ජීවත් වෙනවා කියන පීඩනය දරා ගන්න බැහැ. ඒ බැරිකම නිසා හොඳම විසඳුම විදිහට පැවිදි වීම තෝරගන්නවා. ඉතින් එයාට නිසි මඟ පෙන්වීමක් ලැබෙනවා නම් ඒ පැවිදි ජීවිතය ඇතුලේ කිසි ගැටලුවක් නැහැ. ඒ පැවිදි වෙලා ඒ මඟ පෙන්වීමත් ගුරු ඇසුරත් සමග ලස්සන ගමනක් යන්න පුළුවනි. ඉතින් ඒ ලැබෙනවද නැද්ද කියන කාරණය වෙනම කතා කරන්න ඕනේ, හොයා බලන්න ඕනේ කාරණයක්. දැන් මුළු පවුලම පැවිදි වෙලා තමයි අම්මා තාත්තා පැවිදුනහම දරුවන්ට නැහැ වෙනම තේරීමක්. දරුවන්ට පැවිදි වෙන්න වෙනවා. සමහරට දරුවන් සාමාන්‍ය පෙළ විභාගෙ ලියන, උසස් පෙළ විභාගෙ ලියන, මම හොඳටම දන්න පවුලක් හිටියා. මේ දරුවන් විභාගෙ ලියන දරුවන්. ඉතින් මේ අය පැවිදි වුණාම ඒ දරුවන්ටත් පැවිදි වෙන්න වෙනවා. වෙන යන්නේ අවහරණක් නැහැ. ඉතින් එක පැත්තකින් මේ කාරණේ අනාවැකි කියන්න අපට හැකියාවක් නැති නිසා මෙයාගේ අනාගතේ කොහොම වෙයිද කියලා ඒ ගැන නිහඬ වීම තමයි හොඳම දේ. නමුත් මේ කාරණය සරලව ගන්න හොඳ නැහැ. මේක මීට වැඩිය වගකීත්වය වැඩි අවධානයක් යොමු කරලා සොයා බලලා මෙහෙම මේ කාරණයට මීට වැඩිය අවධානයක් යොමු කරන්න ඕනේ කියන එක තමයි මගේ අදහස.
හොඳයි, මේ ප්‍රශ්නය ගැන තවදුරටත් අවධානය යොමු කර ගැනීම යොමු කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ කියන එකයි පුතුමා පැහැදිලි කරේ. ඒ ආකාරයටම අපිට තවත් හරත් ප්‍රශ්නයක් ලැබුණා. දැන් අපි කතා කරේ අද මාතෘකාව විශේෂයෙන්ම කොහොමද යහපත් දරුවන් නිර්මාණය කරගන්නේ කියන එක. හැබැයි ඒක තව කල්‍යාණ මිත්‍රයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. දැන් අපේ සියලු දෙනාගේ උත්සාහය තමයි ධර්ම මාර්ගයේ ගමන් කිරීම. හැබැයි මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී අපි උත්සාහ කරන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ මේ එක කල්‍යාණ මිත්‍රයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා, මේ ධර්ම මාර්ගයේ යෑමේදී දරුවන් සිටීම බාධාවත්ද කියලා. මම කැමති ඒ ගැන ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට.
ඒ ප්‍රශ්නයට පොදු පිළිතුරක් දෙන්න අමාරුයි. දරුවන් ඉන්න කෙනෙකු නම් ওই ප්‍රශ්නේ අහන්නේ. දැන් දරුවන් ඉන්නවනේ. ඉතින් ඉන්න නිසා මේ එක බාධාවත් දවුවත්ද කියන එක අපේ ඇතේ තියෙන්නේ. දවුවත් කරගන්නත් පුළුවන්.
දවුවත් කරගන්නත් පුළුවනි. බාධාවක් කරගන්නත් පුළුවනි. ධර්ම මාර්ගය මේ එක පළල් මාර්ගයක්. ඒක පටු මාවතක් නොවේ. ඒ නිසා මේ ඔය මේ හතර දිනෙකට එකට යන්න පුළුවන් පාරක් මේක. ඒ හතර දිනාට තමයි සිව්වනක් පිරිස කියන්නේ. භික්ඛු, භික්ඛුනි, උපාසක, උපාසිකා. මේ සිව්වනක් පිරිසටම ගමන් කළ හැකි මාර්ගයක් පාරක් තමයි ධම්මග කියන්නේ. එතකොට කෙනෙකුට පැවිදි වෙලා ධර්ම මාර්ගයේ ගමන් කරන්නත් පුළුවනි. මොනෑම් හේතුවක් නිසා හෝ පැවිදි වෙන්න බැරි නම් ගිහි කෙනෙකු විදිහට ධර්ම මාර්ගයේ ගමන් කරන්නත් පුළුවනි. එතකොට ගිහි කෙනෙකු විදිහට ගමන් කරන විට තනිකඩ කෙනෙකු විදිහටත් ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. විවාහක කෙනෙකු, අම්මා කෙනෙකු, තාත්තා කෙනෙකු විදිහටත් පුළුවනි. දැන් මෙතන මේ ඒ ධම්මගේ ගමන් කරනවා කියන්නේ මේ ආරණ්‍යගත වීමම නොවේ. භාවනා මධ්‍යස්ථානයක සම්පූර්ණ ජීවිතේම සිටීම නොවේ. එහෙම හිටියත් ධම්මගේ ගමන් නොකරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ධම්මගේ ගමන් කරනවා කියන්නේ ආරේෂ්ඨායක මාර්ගයේ අනුගමනය කිරීම. මේ ආරේෂ්ඨායක මාර්ගයේ අනුගමනය කරන්න සෑහෙන දුරකට පුළුවනි ගිහි කෙනෙකුටත් විවාහ වුණු කෙනෙකුටත්. හොඳට බැලුවොත් ආරේෂ්ඨායක මාර්ගයේ ඒ අංග අඩුවක් නැතුව ගිහි කෙනෙකුට, විවාහ වුණු කෙනෙකුට දියුණු කරන්න පුළුවනි. බැරි නැහැ, පුළුවනි. ඕනෙකම තියෙනවා නම් හරි උපදෙස් ලැබෙනවා නම්. ඉතින් කාලයේ පිළිබඳ ගැටලුවක් තියෙන්න පුළුවන්. දරුවන් බලාගන්න, දරුවන්ගේ වැඩ කටයුතු කරන්න ඒවට කාලය යනවා. ඉතින් මේ දරුවන් ඉන්න කෙනෙකුට ඒත් පුළුවනි ඒ කරන කටයුතු ආදරයෙන් කරන්න, ඉවසන්න අවස්ථාවක් ලබා ගන්න, කරුණාව දියුණු කරගන්න, ඊළඟට දරුවන්ගේ විවේචන එන විට උපේක්ෂාවත් කරගන්න, සිහිය තියාගන්න. මේ විදිහට මේ දහමේ තියෙන ධර්ම මාර්ගයේ තිබෙන වැදගත් ලක්ෂණ ඒ ප්‍රායෝගිකව පුහුණු කරන්න, දියුණු කරගන්න ඒ පදවිය, මව් පදවිය හරි පිය පදවිය හරි භාවිතා කරන්න පුළුවනි. බැරි නැහැ.
හොඳයි. ඒ උත්තරයත් සමග අපි කැමති, මම කැමති අපේ කල්‍යාණ මිත්‍රය යොමු කළ තියෙන තව ප්‍රශ්නයක් ඔබතුමා වෙතට යොමු කරන්න. මේක වෙනස්ම ආකාරයක ප්‍රශ්නයක් කියලා හිතනවා මට. දරුවන්ගේ දක්ෂතා සහ ඔවුන් වඩා රුචිකත්වයක් දක්වන්නේ කුමන විෂයකටද කියා සොයන්නේ නැතිව අපට අවශ්‍ය පරිදි පමණක් ඔවුන් හැසිරවීම නොකළ යුතු නොවේද? මෙයින් ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවනොත් සමාජයට ඔවුන්ගෙන් ගත හැකි සේවයක් අහිමි වන්නට පුළුවන් නේද?
මෙයත් ඉතාම සියුම් කාරණයක්. මේ දීලා තියෙන වටිනාකම්, සමාජයේ දීලා තියෙන වටිනාකම් මත තමා දරුවෙක් පිළිබඳ හැම තීරණයක්ම අම්මා තාත්තා කෙනෙකු ගන්නේ. ඒ දරුවා පිරිමි දරුවෙක් වෙන්න ඕනේද ගැහැණු දරුවෙක් වෙන්න ඕනද කියන තැන පටන් එතනින් පටන් ගන්නවා. එයත් තෝරගන්නවා. ඊළඟට සමහර විට හාස්‍යයට කාරණා තියෙනවා. මේ උපන් වෙලාවත් කොයි වෙලාවද උපදින්න ඕනේ කියලා අම්මා තාත්තා කලින් තීරණය කරනවා. කේන්දර බලලා මා දන්න ඒ වෛද්‍යවරයෙක් ඒ වියෝජි ඒ වෛද්‍යවරයෙක් ශිෂ්‍ය වෛද්‍යවරයෙක් එතුමා මට කිව්වා මේ සමහර දෙමව්පියන් බල කරනවා කියලා මෙන්න මේ වෙලාවට ශිෂ්‍ය කරලා ගන්න දරුවව. මොකද ඒක හොඳ නැකතක් ඒ වෙලාවේ තියෙන්නේ කියලා. දැන් මේ විදිහට මේ මෙහෙම මෙච්චර බලනවා නම් කියන්නේ මේ මේ මොනවද මේ පස්මහා බැලුම් බලනවා වගේ වැඩක් කරන්නේ දැන් මේ අම්මලා තාත්තලා දරුවෙක් උපදින්න කලින් පදිංචියක් හොයනවා, ලිපිනයක් හොයනවා, විදුලි බිල් හොයනවා, මේ සියල්ල කරනවා. හොඳ පාසලක් හොයනවා. ඉතින් මේ සියල්ල ඇතුළේ ලස්සන හීනයක් අම්මලා තාත්තලා හදා ගන්නවා. ඉතින් ඒ අහිංසක අම්මලා තාත්තලා මේකට කොපමණ දුරට වග කියන්න ඕනද දැනුවත්ද කියන එක වෙනම කාරණයක්. හැබැයි මේ අපි යන්ත්‍රයක් එක්ක නෙමෙයි මේ සියලු හීන හදාගන්නේ කියන එක හැම අම්මා කෙනෙකුම තාත්තා කෙනෙකුම දැනගන්න ඕනේ. මේ යන්ත්‍රයක් නෙමෙයි, ඒ ගහකුත් නෙමෙයි, මේ වෙනම කෙනෙක්. ඉතින් බුදුදහම අනුව කියන්නේ නම් මේ හැමදේම සංසාර ගමනක ඉන්නේ. මේ වෙලාවේ අපිත් එක්ක හිටියට එවිට කලින් අපිට හිටියෙත් නැති වෙන්න පුළුවන්. මින් පසුවත් අපේ කවුරුවත් නොවෙන්න පුළුවන්. මේ පුංචි දුරක් සංසාරේ අපත් එක්ක එකට යනවා. ඉන් පස්සේ අප අපේ ගමන යනවා. ඒ අය ඒ අයගේ ගමන යනවා. ওই දරුවන් පිළිබඳ ලස්සන වාක්‍යයක් ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ කලිල් ජිබ්‍රාන් කියන දාර්ශනිකයා එතුමා පොතක් ලිව්වා, ද ප්‍රොෆට් කියන පොත. ඉසිවරයා මුනිවරයා වගේ නම් උලින්ම හිතන් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ පරිවර්තන නම් ඉතර සතුටු වෙන්න බෑ. කොහොම හරි එතනදි මේ මුනිවරයාගෙන් විවිධ කණ්ඩායම් විවිධ ප්‍රශ්න අහනවා. ඉතින් ගෙවල් කියන්නේ මොනවද, නිවස කියන්නේ කොහොමද, අපිට විවාහය ගැන කියලා දෙන්න, අධ්‍යාපනය ගැන කියලා දෙන්න, මේ ආදි වශයෙන් මේ අහන ප්‍රශ්නවලට ඒ ඍෂිවරයා මුනිවරයා දෙන පිළිතුරු මේ පොතේ තියෙන අහන ප්‍රශ්නයි. එක දෙමව්පියන් ගිහිල්ලා අහනවා, මේ අපිට දරුවන් ගැන කියන්න, අපේ දරුවන් ගැන අපිට කියලා දෙන්න. ඉතින් ඒ එතනදි පටන් ගන්න ඒ වාක්‍ය, ඔබේ දරුවන් ඔබේ නෙමෙයි, ඔබේ දරුවන් ඔබේ නෙමෙයි, ඒ අය ඔබෙන් ආවය නෙමෙයි, ඔබ හරහා පැමිණි අය. දරුවන් ඔබ තුලින් නෙමෙයි ඉපදුනේ, ඔබ හරහා ඒ අය මේ ලෝකෙට ආවේ. ඒත් ඔබේ නෙමෙයි. ඔවුන්ට ඔබේ අදහස් නොදෙන්න, මක් නිසාද ඔවුන්ට ඔවුන්ගේම අදහස් ඇති බැවින්. සහ තව දිගට කියන් යනවා. ඉතින් බලන්න මේ ටික වුණත් මේ මේකනේ දහම කියන්නේ, ඔබේ දරුවන් ඔබේ නෙමෙයි, ඒ අය ඔබ හරහා පැමිණියා මිස ඔබ තුලින් නෙමෙයි ඉපදුනේ. ඒ ඇයි ඒ අයගේ අදහස් තියෙනවා, හැකියාවන් තියෙනවා, දක්ෂතා තියෙනවා, ඉලක්ක තියෙනවා. ඒවා දෙන්න අවශ්‍ය නැහැ. හඳුනාගන්න. හඳුනාගෙන අඩුපාඩු තියෙනවා නම් පෙන්වලා දීලා කිසියම් යහපත් මිනිසියෙකු වෙන්න උදව් කරන්න. ඒක තමයි වැදගත්ම දේ, යහපත් මිනිසියෙකු වෙන්න උදව් කරන්න. මා මේට පුංචි උදාහරණයක් කියන්නම්. මේ ගුණධර්ම පැත්ත, දැන් ගුණධර්ම කියන එක වචනවලට සීමා වෙලානේ. මේක ලස්සන වචනයක්. හැබැයි මේක ඇතුලේ ඉවසීම කියන එක තියෙන්න ඕනේ. එතකොට අපි හදන දරුවන් ඉවසන්න පුළුවන් දරුවන් දහදන්න. අද හරියට නැගෙන චෝදනාවක් තමයි මේ ඉවසීම නැහැ, දරුවන්ට ඉවසීම නැහැ. ඉතින් ඒ ගැන බොහෝ කතන්දර තියෙනවා. ගෙවල් ඇතුළේ ඇති වෙන ප්‍රශ්න, සමාජයේ ඇති වෙන ප්‍රශ්න. ඔය එක නිදර්ශනයක් නේ. පෙරාදෙනිය වෛද්‍ය පීඨයට තේරුණු එකම පුතා, මේ පුතා වෛද්‍ය පීඨයේ හිටියේ. මේ පුතාගේ ආදරවන්තිය අසනීප වෙලා පෙරාදෙනිය මහරවල්ට ඇතුළත් කරා. ඇතුළත් කරාට පස්සේ මේ වෛද්‍ය ශිෂ්‍යයා මේ පෙම්මතා ගිහිල්ලා හැන්දෑවේ ගිහිල්ලා හම්බ වෙලා මෙයාගේ බෙහෙත්වලට වස දාලා මේ ආදරවන්තයෝ මැරුවා. මරලා මෙයාත් ගිහිල්ලා කුරුණෑගලදී වස බීලා මැරුණා මේ වෛද්‍ය ශිෂ්‍යයා. ඉතින් මේක කාලෙකට ඉහත වුණ සිදුවීමක්. වෛද්‍ය ශිෂ්‍යයාත් මැරුණා සියදී වෙනසාගෙන එයාගේ ආදරවන්තයවත් මැරුවා. ඉතින් මේකට හේතුව හෙව්වා. හේතුව ඇයි? හේතුව මොකද්ද? මේ තමන් යවපු පණිවිඩයට, දුරකථන පණිවිඩයට ඒ මැසේජ් කරපු එකට ආපහු මැසේජ් කරන්න පරක් වුණා කියලා. මේක තමයි හේතු. හිතාගන්න පුළුවන් දතර අපි මේ මොන තරම් ඉවසීම පිළිබඳ කොයිතරම් පහත තැනකද ඉන්නේ. ඉතින් ඉවසන්න බෑ. දැන් තාක්ෂණයත් එක්ක අපි පණිවිඩයක් ඇහුවා, මේ පණිවිඩේ තෙවලෙම උත්තරයක් ඕන කියලා හිතනවා. ඒ විනාඩි ගානක් පරක් වුණත් ඉවසන්න බෑ. වෙන කතන්දර හදාගන්න. එතන මේ ඉවසන්න පුළුවන් දරුවෙකු හදන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒතට ඉවසීම කියන එක වචනයක් නෙමෙයි, ඒක දෙමව්පියන්ගෙන් එන්න ඕනේ ආදර්ශයක්. දෙමව්පියන්ගෙන් පැමිණිය යුතු ආදර්ශයක් ඒ. ඉවසන්න පුළුවන් අම්මා තාත්තා කෙනෙකුට තමයි ඉවසන්න පුළුවන් දරුවෙක් හදන්න පුළුවන්. ඒතර දරුවගේ හැකියාවන් දකින්න නම් අම්මා තාත්තා ඉවසීමක් තියෙන්න ඕනේ. මේ හදිස්සිය තියාගෙන බෑ හැකියාවන් හොයාගන්න. දරුවා යන විදිය බලලා වෙනස් කරන්න ඕන නම් ආදරෙන් කියලා දීලා වෙනස් කරන්න පුළුවනි. ඉතින් එහෙම නැතුව අපිටම ඕනේ තාලේ අච්චුවක දාලා දරුවන් හදන්න පුළුවන්, කර්මාන්ත ශාලාවල වගේ අද කරනවා වගේ. ඉතින් එහින් පස්සේ දරුවන් තුල ආත්ම තෘප්තියක් නැති වෘත්තියවල තමයි යෙදෙන්නේ. එයාට ආත්ම තෘප්තියක් නැහැ. හිතනවා මා අයිති මෙතනට නෙවෙයි කියන හැඟීම. මා මෙතෙන්ට නෙවෙයි අයිති. එතකොට ඒ වෘත්තිය පැත්තෙත් හරියට සමහර විට වෙන සේවයේ නොවෙන්න ඉඩ තියෙනවා. අකමැත්තෙන් ඉන්නේ. සමහරට දෙමාපියන්ට වෛර කරන දරුවන් හම් වෙලා තියෙනවා. ඉතාලම ඉහළ වෘත්තියවල ඉන්නේ. හැබැයි අම්මලා තාත්තලාට වෛර කරනවා. මේ කරපු අපරාධෙට අපරාධයක් කියලා එයා හිතනවා. ඉතින් ඒ නිසා මේ සංවේදී ප්‍රශ්නයක්. හැබැයි මේ දෙපිරිසම එකතු වෙලා දෙපිරිසේ අවශ්‍යතා කතා කරලා මැදහත් තැනකට එන්න පුළුවන් නම් මම හිතන්නේ එය දරුවාටත් යහපතක්, අම්මලා තාත්තලටත් යහපතක්, එය සමාජයටත් කරන යහපතක් වෙනවා.
යහපත් දරුවන් සෑදීම සමාජයට, දෙමව්පියන්ට, සියලු දෙනාටම යහපතක්. සහ ඔබතුමාගේ කතාව තුළ විශේෂ කාරණයක් පැහැදිලි වුණා. ඉවසන්න පුළුවන් දෙමව්පියන්ට තමයි ඉවසන්න පුළුවන් දරුවන් හදන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඉවසීම අපි ආරම්භ කරනවා නම් ඒක අපෙන් හැදෙන දරුවන් ඉවසන දරුවන් වේවි. හොඳයි, සියලු දෙනාගේ දැනගැනීම සඳහා අපි පළවෙනි පැය දැන් මේ විනාඩි කිහිපයක් සමග අවසන් කරනවා. මෙතෙක් පසුව මේ ඉතිරි පැය භාගය තුළ ඔබට ඔබගේ ප්‍රශ්න අපේ චැට් බොක්ස් එක හරහා යොමු කළ හැකි. ඒ වගේම තමයි ඔබට ප්‍රශ්නයක් පෞද්ගලිකව ඇසීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම්, එහෙම නැත්නම් මේ මාධ්‍ය තුළින් ඇසීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට ඒ සඳහාත් අවස්ථාව තියෙනවා. කිසියම් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ගුරුතුමාගෙන් කෙලින්ම ඒ සඳහාත් මේ ඉතුරු පැය භාගය තුළ ඔබට ඒ සඳහා සම්මාදන් විය ඇති, දායක විය හැකි ප්‍රශ්නයක් ඉලිම් යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම චැට් බොක්ස් එක හරහා ප්‍රශ්න යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳයි, තව එක ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා එක් කල්යාණ මිත්‍රේ. ඒ ප්‍රශ්නය මට මතක විදිහට මීට කලින් අපි වැඩසටහනකත් මේ ප්‍රශ්නයට ඔබතුමා උත්තරයක් දුන්නා. හැබැයි අපේ සියලු දෙනාගේ දැනගැනීම සඳහා සහ අපේ මතකය අලුත් කර ගැනීම සඳහා මා නැවතත් ඒ ප්‍රශ්නය ඔබතුමාට යොමු කරනවා. මේ දරුවන් භාවනාවට අපි යොමු කළ යුතුද කියලා තමයි ප්‍රශ්නය යොමු කරන්නේ.
දරුවන් භාවනාවට යොමු කළ යුතුද? ඔව්, කතා දෙකක් නෑ, ඔව් යොමු කරන්න ඕනේ. හැබැයි කතා දෙක තුනක් තියෙන්නේ කොහොමද යොමු කරන්න ඕනේ කියන කාරණේ. කොහොමද යොමු කරන්න ඕනේ? ඒ අය භාවනා මධ්‍යස්ථානයකට එක්කෙනවද, එහෙම නැත්නම් පන්සලේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙනවද, පාසලේ කරනවද? මෙන්න මේ කාරණය වැදගත්. දැන් මේ බොහෝ විට දෙමව්පියන් දරුවන් අරගෙන මෙහෙනවා. මේ අනේ අපේ පුතාට භාවනා කියලා දෙන්න, දුවට භාවනාව කියලා දෙන්න, එහෙම නැත්නම් එන්න කලින් අහනවා එක්කෙන්දද භාවනාව කියලා දෙන්න පුළුවන්ද? ඒකට පාසල් ගුරුවරුන්, ගුරුවරියන්, විදුහල්පතිවරුන් සහ විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුන් එහි අය ඉල්ලීම් කරනවා ඒ ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට භාවනාව කියලා දෙන්න. ඉතින් සමහර විට පොදු දේශනයක් වගේ කරන්න අවස්ථාවක් එහෙම කරන අවස්ථා තියෙනවා. නමුත් මා කියන කාරණයක් තමයි ඒ කියලා දෙන්න හොඳම කෙනා තමයි ඔබ. අම්මා හෝ තාත්තා එහෙම නැත්නම් ගුරුවරයා. ඉතින් උතර කියන අපි දන්නේ නැහැනේ භාවනා කරන්න. අපි දන්නේ නැහැ. මං කියන ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඉස්සෙල්ලා අම්මා තාත්තා භාවනා කරන්නේ. ඉස්සෙල්ලා සර්වි ටීචර්වි භාවනා කරන්නේ. ඉතින් එහෙම භාවනා කරාම දරුවන්ට ආසාවක් ඇති වෙනවා. ඒ විදිහ වෙන්න. දැන් ගුරුවරුන් ආදර්ශයට ගන්න ළමයි කැමති. අම්මා තාත්තලා ආදර්ශයට ගන්න කැමති. ඉතින් ඒ ආකර්ෂණීය විදිහට ඒ භාවනාව කරන්න පුළුවන් නම් භාවනා කිරීම නිසා ඒ වෙනස්කම් දරුවට තේරෙනවා නම් අනේ කොච්චර හොඳද හිත කරද කියා එවිට මේ දරුවන්ව යොමු කරන්න කැමති. ඒ පහසු වෙනවා. බලහත්කාරයෙන් කියලා දෙන්නවට වැඩිය. ඉතින් එහෙම එක්ක එන දරුවන් එක්ක දැන් දෙමව්පියෝ දරුවන් එක්කම මට ඒ දරුවන් යවන්න බෑ අපු. ඉතින් මම ඒත් එක්ක කතා කරනවා. කතා කරන විට ඒ දරුවන් කියන කාරණයක් තමයි ඒ පාසල් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියන කාරණයක් තමයි ඒ භාවනාවත් අහගෙන දැන් මා කියලා දෙන දේත් අහගන්නවා. අහගෙන ඒ භාවනාවත් කරලා ඒ කියනවා අනේ මේ භාවනාව මේ අපේ අම්මට කියලා දෙන්න බැරිද? තාත්තට කියලා දෙන්න බැරිද? අපේ සර්ට කියලා දෙන්න බැරිද? මැඩම්ට කියලා දෙන්න බැරිද? ඒක තමයි ඒ අය ඉස්සෙල්ලම කියන්නේ. මේ ඉතින් එනිසා හොඳම තැන ගෙදර, හොඳම තැන පාසල, හොඳම තැන විශ්වවිද්‍යාලය. භාවනා මධ්‍යස්ථාන නෙමෙයි, ආරණ්‍ය නෙමෙයි, පන්සල් නෙමෙයි. එතනින් පටන් ගන්න. ඔබ භාවනා කරන කෙනෙකු වෙන්න. ඊට පස්සේ දරුවන්ට පහසුවෙන් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්.
ඔබ භාවනා කරන කෙනෙකු වෙන්න එවිට ඔබට එය ඉතා පහසුවෙන් දරුවන්ට සම්ප්‍රේෂණය කළ හැකි. මම හිතන්නේ ඉතාමත් වැදගත් පණිවිඩයක් ඔබතුමා ඒ අවසාන වචන කිහිපෙදී ප්‍රකාශ කරේ. දැන් බටහිර රටවල්වල බොහෝ රටවල් මේ භාවනාවේ වැදගත්කම තේරුම් අරගෙනමින් එය ප්‍රතිකාර සංහාත්‍යම් කිරීමට ඒ බටහිර විද්‍යාචාර්යන් වෛද්‍යවරුන් මනෝවිද්‍යාචාර්යන් පෙළඹිලා ඒ සඳහා ප්‍රතිකාර විධික්‍රමත් නිර්මාණය කරලා තියෙනවා. හොඳයි. තව එක් ප්‍රශ්නයක් මම කැමති යොමු කරන්න මේ වර්තමාන තරුණ පරපුරේ ගැටලුවක්. වර්තමාන තරුණ පරපුර සියදිවි නසා ගැනීම වැනි ආවේගශීලී ක්‍රියාවන්ට වැඩි නැඹුරුවක් වෙන්නයි. මෙවන් ක්‍රියා අවම කර ගැනීමට මෙවන් ක්‍රියා අවම කර ගැනීමට දෙමාපියන් විසින් දරුවන්ට කෙසේ මඟ පෙන්විය යුතුද?
ඉතාම සංවේදී එවෙන්න සංවේගජනක මාතෘකාවක්. මේ ඉතාම මේ ඉහළ ප්‍රතිශතයක් තියෙනවා සියදි නසා ගැනීම පිළිබඳ මේ සිංහල බෞද්ධ රටේ. ඉතින් බොහෝ විට විවිධ සම්මන්ත්‍රණවලදී මේ ප්‍රශ්නේ අහනවා. මේ බෞද්ධ රටක ඇයි මෙහෙම සියදි නසා ගන්නෙ? මෙහෙම ඉහළ ප්‍රතිශතයක් තියෙන්නේ ඇයි? මේක ආගමින් කියලා දෙන දෙයක්ද කියලා අහනවා. සියදි නසා ගන්න. ඉතින් එහෙම දෙයක් අපි ආගමේ කියන්නේ නැහැ නේ. සියදි නසා ගැනීමක් කියන්නේ පාපයක් විදියට මේ අපහල තියෙන්නේ. ඉතින් මෙතන මොකක් හරි වෙන ගැටලුවක් තියෙනවා. මේ කාරණේ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවනි. ඔය සිදි නසා ගන්න උත්සාහ කරන අය දිහා ඒ අය කියන කතන්දර බැලුවාම සහ සිදි නසා ගත්ත කෙනෙකු පස්සෙ තින් සමහර අය ලියුම් දීලානේ මැරෙන්නේ. ඒ ලියුම් කියවන විට සහ ඒ ගැන පරේක්ෂණය කරන සමාජ විද්‍යාඥයන් මනෝවිද්‍යාඥයන් සමග කතා කරන විට කාරණා ඒ දැනගන්න ලැබෙන කාරණා වලින් එකක් දෙකක් කියන්න පුළුවනි. එකක් තමයි දැන් ඔය සිදි නසා ගන්න උත්සාහ කරන අය ඇවිල්ලා තමයි කියනවා මෙහෙම හිතෙනවා සිදි නසා ගන්න එක්ක උත්සාහ කළා සිදි නසා ගන්න බැරි වෙලා පස්සේ විවිධ ආයතන විසින් මෙහෙට යොමු කරන අය ඉන්නවා. ඒත් ඒ කතා කරන විට පොදුවේ දකින්න තියෙන එකම කාරණේ තමයි මෙයාගේ තනිකම. මේ තනිකම තමයි මූලිකම ප්‍රශ්නේ සිදුවෙනසගන්න. අනිත් ඒවා ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්, අසනීප තියෙන්න පුළුවන්, අනිත් අය මාව තේරුම් ගත්තේ නැහැ කියන කාරණය, බොහෝ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා සියල්ල ද්විතීක ප්‍රශ්න. මේ තමන්ගේ ප්‍රශ්නයක් බෙදාගන්න කෙනෙකු නැහැ. මහා ආත්මීය හුදකලාවක වර්තමාන මිනිස්සයා ඉන්නේ. හිතාගන්න බැරි තරමට ආත්මීය හුදකලාවක ඉන්නේ. මේ ආදරයේ පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. මේක මේ යෝන් වියේ තියෙන ගැටලුවක් පමණක් නෙමෙයි, පුංචි කාලේ ඉඳලා තියෙනවා මේ ගැටලුව. දැන් පුංචි කාලේ, දැන් ඔබතුමා කියවනේ මේ සුන්දර ළමා කාලයක් ගැන. ඒ කාලේ අපිට එච්චර ආදරේ 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 කියලා අහන්න ලැබුණේ නැහැ අම්මලා තාත්තලාගෙන්. මම පුතාට මෙච්චර ආදරේ, අච්චර ආදරේ එහෙම අහන්න ලැබුණේ නැහැ. හැබැයි ඒක දැනුණා ආදරේ. දැන් අද හැබැයි අහන්න ලැබෙනවා දරුවන්ට ආදරේ ආදරේ හැම වෙලේම. පස්සෙන් ඉන්නේ ඉස්කෝලේ ගියත් පස්සෙන්, ශිෂ්‍යත්වයට ගියත් පස්සෙන්, සාමාන්‍ය පෙළට ගියත් පස්සේ. දැන් මේ කොච්චර මේ දෙමව්පියන් මේ දරුවන් පසුපස ඉන්නවද කියන කාරණේට මා සරල උදාහරණයක් දෙන්නම්. මේ දැන් දරුවන් ලංකාවේ තියාගන්න බැරි තත්ත්වයන්නේ තියෙන අධ්‍යාපනයේ පැත්තේ. ඉතින් දරුවන් පිටරට යනවා. සමහරට මේ ගම්වල අම්මලා තාත්තලා නගරේ වෙන්නත් පුළුවන්. හැබැයි දරුවන් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියා වගේ රටවල, කැනඩා, නිව්සීලන්ත් කොහේ හරි කමක්. එහෙම ඈත රටකට යනවා අධ්‍යාපනයට. මේ රටවල සංස්කෘතියත් වෙනස්, සියල්ල වෙනස්. මේ දරුවට තනියම සියල්ල කරගන්න වෙනවා. එහෙම ඉතින් අවුරුද්දක් විතර ඉඳලා නිමාඩුවකට ලංකාවට ආවහම මේ අම්මලා තාත්තලා මේ දරුවට ගෙයින් එළියට බහින්න දෙන්නේ නැහැ තනියම. තනියම ගෙයින් එළියට බහින්නවත් දෙන්නේ නැහැ. හැම දෙයකටම පිටිපස්සෙන් යනවා දරුවා පරිස්සම් කරන්න ඕනේ. මේක එක අන්තයක්. මේක නෙමේ ආදරේ. කියන්නේ මේක නෙමේ දරුවෙකුට දෙන්න ඕනේ ආදරය. මේ ඒකෙන් දරුවාගේ තනිකම නැති වෙන්නේ නැහැ. දරුවෙකුට දැනෙන්න ඕනේ ඕනෑම දෙයක්, තමන්ගේ ප්‍රශ්නයක් අම්මා සමග කතා කරන්න පුළුවන්, තාත්තා එක්ක කතා කරන්න පුළුවන්, එහෙම නැත්නම් අයියා අක්කා එක්ක කතා කරන්න පුළුවන්, නැතිනම් ගුරුවරයෙකු සමග කතා කරන්න පුළුවන්. ඒ හැඟීම දරුවෙකුට දැනෙන්න ඕනේ. හැබැයි දරුවෙකුට ඉදෙනවා නම් කවුරුවත් නැහැ කියන්නේ කියලා. අන්න එතනදී එක්කෝ කියන්නේ තමන්ගේ වයස කෙනෙකු එක්ක. ඔය මීට අවුරුදු 25කට විතර කලින් වුණු සිද්ධියක් මට හරියටම වකවානු මතක නෑ. අපේ රටේ හිටිය එක ප්‍රබල ඇමතිවරයෙකුගේ පුතෙක්. මෙතුමා මේ ඒ තරුණ පුතාට, තරුණත් නෑ ඉතින් ඒ පුතාට, ලොකු ප්‍රශ්න ටිකක් ආවා ඒ කාලේ. ඇවිල්ලා මොකද කරන්නේ කියලා මේ ඇහුවේ පරිගණකෙන්. පරිගණකෙන් ඇහුවේ මේ ප්‍රශ්න ටික දාලා මා කුමක්ද කරන්න ඕනේ. ඒතර පරිගණකේ දුන්න උත්තරේ තමයි සියදිවි නසාගන්න. ත්‍රිමයා සිද්දෙන් සයකත්තේ නැහැ. ඉතින් ආයි ටික දවසක් ඉඳලා ඒ ප්‍රශ්න විසඳෙන්නේ තව පාරක් ඇහුවා කම්පියුටරේ. කම්පියුටර් සේම ආපු අලුතම වගේනේ. අන්තර්ජාලයෙන්. දැන් දෙවෙනි පාර ඇහුවා. දෙවෙනි පාර ඇහුවාම ඒත් ඒ උත්තරේම තමයි දුන්නේ කම්පියුටරේ. මැරෙන්න සිද්දෙන් සයගන්න. ඒත් සිද්දෙන් සයගත්තේ නැහැ. තවත් ටිකක් විඳවන්න බෑ. තුන්වෙනි පාර ඇහුවා. තුන්වෙනි පාරත් කිව්වා සිද්දෙන් සයගන්න කියලා. මේ දරුවා, දරුවා නෙමෙයි තරුණිය, නාන කාමරෙට ගිහිල්ලා බ්ලේඩ් තලයකින් නහර කපාගෙන මරුණා. ඉතින් මෙහෙම තත්ත්වයක් නම් තියෙන අපේ ප්‍රශ්න අපිට අන්තර්ජාලයෙන් නම් කියන්න වෙන්නේ. අන්තර්ජාලයෙන් කියන උත්තර නම් අපි විසඳුම් විදියට ගන්නෙ. එතකොට අපි කොතනද ඉන්නේ? ඉතින් එහෙමනම් අම්මා තාත්තා කෙනෙක් ඕනේද? ගුරුවරු ඕනේද? වැඩිහිටියන් ඕනේද? ඉතින් එහෙම සමාජයක් නෙමෙයි අපි හදන්න ඕනේ. මේ රසවත් කතාවක් මම දැන් කියන්න යන්නේ. රසවත් කියන්නේ මේ ඒ කතන්දරේ තියෙන රහක්. අම්මා තාත්තා වැඩට යනවා. ඉතින් පුංචි දරුවෙක් ගෙදර ඉන්නේ. අම්මා තාත්තා රත්තරම් බඩු ටික හංගල තමයි වැඩට යන්නේ. හංගල. ඉතින් මේ දරුවා අහනවා, ඇයි අම්මේ මේ රත්තරම් බඩු හංගල යන්නේ? එතකොට අම්මා කියනවා, පුතේ හරි දුවේ හරි මේ රත්තරන් හරි ගණන්. හරි වටිනා රත්තරන්. මේ වැඩකාරී හරි වැඩකාරයා හරි විශ්වාස නැහැ. ඒකයි හංගලයන් කියලා. ඒතර මේ දරුවා අහනවා, අම්මේ අම්මා රත්තරන් හංගල යනවා, මාව ඒ විශ්වාස කරන්න බැරි වැඩකාරයාට බාර දීලා යනවා බලාගන්න කියලා. ඉතින් අම්මට මේ මට වැඩිය රත්තරන් වටිනවද කියලා. ඉතින් මේක තමයි ඇත්ත. මේ මේකට නෙමෙයි ආදරේ කියන්නේ. ඉතින් මෙහෙම හදනකොට ඒ දරුවන්ට ප්‍රශ්නයක් අහම සිදිනසා ගන්න හිතෙන කර වෙන මොනවා හිතන්නේද? ඉතින් අපි එහෙම තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට දැන් උනත් පුළුවන් මේ ගෙදර ඇතුලේ ප්‍රශ්නේ ගේ ඇතුලේ විසඳ ගන්න පුළුවන් වාතාවරණයක් හදන්න ඕනේ. කතා කරන්න පුළුවන්. කතා කරන්න නොදෙන ගෙදරක් නෙමෙයි. ඕනෑම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් ගෙදරක්ට තමයි ගෙදරක් කියන්න පුළුවන්, පවුලක් කියන්න පුළුවන්.
ඕනෑම ප්‍රශ්නයක් කතා කරගන්න පුළුවන් තැනක් තමයි ගෙදරක් තියෙන්නේ. ගෙදරක් කියන්නේ. ඒ වගේම තමයි තමන්ගේ හිතේ ඇති වෙන ඕනෑම ගැටලුවක් ගෙදර කතා කරන්න පුළුවන් පරිසරයක් හදලා දෙනවා නම් මම හිතන්නේ සියදිවි නසා ගැනීම වගේ බොහොම නරක අද්දකින් අවම කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. අපේ කාලේ අපේ දෙමාපියෝ අපිට ආදරේ කියන කිව්වේ නැහැ. හැබැයි ඔවුන් ආදරේ ප්‍රකාශ කරා. එහෙම නැත්නම් ආදරේ කරා. ඉතින් වචන වලින් කිව්වේ නැති වුණාට. ඉතින් මේ මම කැමති ඒත් සමග තවත් එක කල්‍යාණ මිත්‍රයෙක් යොමු කර තියෙන ප්‍රශ්නයක් සඳහා යොමු වෙන්න. මේකත් හරිම ප්‍රයෝජනවත් ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. හරි ප්‍රායෝගික ප්‍රශ්නයක් කියලා හිතෙනවා. මේ වර්තමාන සමාජයේ දැස බැලුව විට පෙනෙන්නේ බොහෝ දෙමාපියන් දරුවන්ට යහපත් ගුණධර්ම කියා දීම, පන්සල් ආරක්ෂා කිරීමට ඔවුන් උනන්දු කිරීම වැනි දේ ගැන එතරම් වැදගත්කමක් නොදක්වන බවයි. එය යහපත් පරපුරක් බිහි නොවීමට කෙලින්ම බලපානවා නොවේද ගුරුතුමනි?
බොහෝ විට බලපානවා. බොහෝ විට බලපානවා. සමහර විට ඉන්න පුළුවන් උපතින්ම ඒ පන්සිල් රකින්න ගුණධර්ම තියෙන දරුවන්, බොහොම ප්‍රබල දරුවන්. ඉතින් ඒ අය මොන පරිසරයක හිටියත් පන්සිල් රැකගෙන ඉන්නවා. එහෙම දරුවන් ගැනත් අප දන්නවා. සමහරට නිකන් සරල උදාහරණයක්, මේකට පන්සිල් සම්බන්ධ නැහැ. ඔය නිර්මාංශ පිළිබඳ කතන්දරයේදී මේ මුළු ගෙදරම මාංශ භක්ෂණය කළත් සමහර දූ දරුවන් ඉන්නවා උපතේ ඉඳලම මස් මාළු කන්නේ නැහැ. ඉතින් ඒක මොන හේතුවක්ද කියන්න දන්නේ නැහැ. ඒක ගුණධර්මයක්ම කියන්න හදනව නෙමෙයි. මේ මස් මාළු මාංශ භක්ෂණය හෝ නිර්මාංශයක වෙනම කතාවක්. හැබැයි ප්‍රතිපත්තියේ දරුවෝ ඉන්නවා, දිගටම ඉන්නවා. ඉතින් එහෙම කලාතුරකින් ඉන්න පුළුවන්. නමුත් අර උපතින් ගේන ගුණධර්ම හරි වැඩෙන්න සුදුසු පරිසරයක් ගෙදර ඇතුලේ තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේවා පන්සලකට නැවතත් කියන්න තියෙන්නේ, මේ ආගම තියෙන්නේ පන්සලකටවත් භාවනා මධ්‍යස්ථානයකටවත් නෙමෙයි, ජීවිතයකට. මේ ආගම ඉගෙන ගන්න ඕනේ දරුවන් තමන්ගේ අම්මා තාත්තගෙන්. පූජෝපක්ෂී ඉගෙන ගන්න තියෙන්නේ දෙවෙනියට. මුලින්ම ආගම ඉගෙන ගන්න ඕනේ අම්මාගෙනුයි තාත්තගෙනුයි. ඉතින් ඒ නිසා තමයි මුල් ගුරුවරුන් විදියට දහමේ කියන්නේ අම්මා තාත්තා තමයි මුල්ම ගුරුවරු. මූලිකම ගුරුවරු අම්මයි තාත්තයි. ඉතින් එතනදි අම්මා තාත්තා අපුරු කියලා දීම නෙමෙයි, ඊට වැඩිය දේවල් කියලා දෙන්න ඕනේ. දැන් ඔය අපේ මේ මෙතනින් පොඩි අතුරු කතාවකට ගියොත් මේ මාතෘකාව, මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන අපිව නැලෙව්වා අම්මලා තාත්තලා. හොඳට මතකයි, නැලෙව්වා උකුලේ තියලා නැලවිලි ගීත කියලා නැලෙව්වා. ඉතින් ඒ ඊළඟට අපේ මල්ලි ලව නලෝ පැටිත් මතකයි, අපිත් නලෝනවා, අම්මල අම්මා තාත්තත් නලෝනවා. ඉතින් මේ නැලවිලි ගීත කියනවා. ඉතින් මේ නැලවිලි ගීත ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා ළමයෙක් හැදීම ගැන. මේ පිළිබඳ ලෝකේ බොහෝ පරීක්ෂණ කරලා තියෙනවා. හාවඩ් විශ්වවිද්‍යාලය පවා ඇමරිකාවේ මේ ගැන පරීක්ෂණ කරලා තියෙනවා, මේ නැලවිලි දරු නැලවිලි ගීත ගැන. මේ කාරණේ කියන්නේ අද මේක දකින්න නැති දෙයක්. මේ දරු නැලවිලි ගීත කියලා දරුවන් නැලවීම කරනවද කියන එක, මේ ගායක ගායිකාවත් කරනවද කියන එක අනිත් අම්මලා තාත්තලා පැත්තකින් තියන්නේ, එහෙම වෙනවද? දැන් එතනදී මේ ඒ කියන්නේ වෙනම විශයක් දරු නැලවිලි ගැන. ඉතින් අපේ තිබ්බ සමහර දරු නැලවිලි ගීත තිබුණා. එකක් තමයි ඔන්න බබෝ ඇතින්නියා, ගල් අරඹේ සිටින්නියා, ගලින් ගලට පනින්නියා, බබුටබයි දුවන්නිය. මේක ලස්සන චිත්‍රයකුත් මවනවා නලවන ගම. ඇතින්නක් කියන්නේ ඉතාම ප්‍රබලම සතානේ, ශක්තිමත්න. ඉතින් මෙයා හරි ප්‍රචණ්ඩ විදිහට ගලින් ගලට පනිනවා ගල් අරුම්පික ඉඳගෙන. හැබැයි මෙයා බබාට බයයි. ඒතරම් නිර්භීතකම හදන හැටි. දැන් ඒ ඔය නිදාගන්න මොහොත ඉතාම වැදගත්. මේ නිින්ද සහ නොනිින්ද අතර තියෙන කාලේ හොඳටම වැඩ කරන ඉන්ද්‍රිය තමයි කන, ශ්‍රවණ ඉන්ද්‍රිය. ඉතින් ඒ වෙලාවේ දෙන පණිවිඩ හරියටම යටිහිතටම යනවා. ඉතින් මා බොහෝ දෙමව්පියන්ට කියන කාරණයක් තමයි ඔය අවවාදන් ශාසන දීලා හදන්න බැරි වෙලාවට අර නිදාගන්න වෙලාවට නිින්ද සහ නොනිින්ද අතර ඉන්න වෙලාවේ මේ දරුවන්ට මේවා කියන්න. ආදරේ කියන්නේ කියන්න. දරුවගේ අත්හරින්න ඕනි පුරුද්දක් තියෙනවා නම් දරුවට ඒ පුරුද්ද අත්හරින්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇති වෙන විදිහ කෙටි වචන ටිකක් අර වෙලාවේ කනට කියන්න කියලා. අර උකුලේ නලවන වයස නොවුනත්. ඉතින් එහෙන් සමහර අය නම් ප්‍රයෝජන අරගෙන තියෙනවා ඒ දරුවා වෙනස් වෙන. ඒතර අපේ තව දරුණු නැලිවිලි ගීතයක් තිබ්බා. නුඹේ අම්මා කිරට ගියා, කිරි එරවා එන්න ගියා, කිරිමුට්ටිය ගඟේ ගියා, ගඟට උඩින් කොක්කු ගියා. දැන් මේවා දැන් බලන්න මෙතන අම්මා නැහැ. දැන් වෙන කවුරු හරි වෙන්න ඕන නලවන්. ඉතින් කියනවා අම්මා නැහැ. අම්මා කිරි ගේන්න ගියා. හැබැයි ඉතින් ඒ දොවාගත්ත කිරි ටික ගඟේ ගියා. කිරිත් නැහැ. දැන් අම්මත් නැහැ, කිරිත් නැහැ. හැබැයි දරුවට කියනවා ලස්සන කොක්කු ටිකක් උඩින් පියාඹනවා. ඒක දිහා බලන්න. මෙතන මේ නැතිකම දිහා යමක් නැතිකමත් එක්ක ඉන්නේ කොහොමද කියන එක ඉන්න හුරු කරන. ඒ හුරු කිරීම අපේ අර කුලේ තියලා නලවන කාලේ ඉඳලම තිබුණා. මේ හැම දෙයක්ම අද දෙන්නනේ බලන්නේ. හිතන්න කලින් දරුවා ඉල්ලන්න කලින් දෙන්න. එහෙම නෙමෙයි. දරුවන් හදන විට යමක් නැත්තම් ඒ නැතිකමත් එක්ක කොහොමද සතුටින් ඉන්නේ? මේක ඊටාම ඉගන්නිය යුතු ගුණධර්මයක් වගේම හොඳ මේ පෞරුෂයට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේවා මගහැරි හැරි යෑම නිසා කියන දේ කියන වෙලාවෙ නොලැබුණොත්, ඉල්ලන දේ ඉල්ලන වෙලාවෙ නොලැබුණොත් එක්ක දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන තැනකට තමා ඇවිත් තියෙන්නේ.
අපි හිතන්නේ මානයක් පිළිබඳව ඔබතුමා සඳහන් කරා. මම හිතන්නේ දරුණු ඇලිවලගේ එයින් වර්තමානයේ පවා ප්‍රයෝජනයට ගත හැකි බව සහ නින්ද සහ නොනින්ද අතර ගත කරන ළමයෙක්ගේ වෙනස් වීමක් බලාපොරොත්තුවෙන් යහපත් වචන ප්‍රකාශ කිරීම තුළින් ඒ ළමයාගේ වෙනසක් ඇති වෙන බව මම හිතන්නේ මේක සමහර ප්‍රතිකාර සඳහාත් බටහිර රටවල පවා පාවිච්චි කරන දෙයක්. ඉතින් මම හිතන්නේ ඉතාමත් වැදගත් කරුණු කාරණා කීපයක් තමයි ඔබතුමා අපිට සමග මේ වෙලාවේ සඳහන් කරේ. දැන් මම කැමති තවත් එක ප්‍රශ්නයක් යොමු කරන්න. මේ බටහිර රටවල් සහ අපේ රට අතර, අපේ ආසියානු රටවල් අතර තියෙන වෙනස්කමක් ගැන එක්තරා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ කල්යාණ මිත්‍රේ. ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවලට වඩා බටහිර රටවල ළමුන් සහ තරුණ පරපුර වැඩි වගකීම් දැරීමේ හැකියාවන් සහ ඉමෝෂනල් මැචුරිටි එකක් පෙන්වයි කියලා. මේට අධ්‍යාපන ක්‍රමෙමෙන්ම ඒ ළමයා කුඩා කල සිට අද වඩා ගන්න ආකාරය බලපානවා නොවේද? නැවතත් මේ ප්‍රශ්නේ මම යොමු කරන්න කැමතියි. ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවලට වඩා බටේ රටවල ළමුන් සහ තරුණ පරපුර වැඩි වගකීම් දැරීමේ හැකියාවක් සහ ඉමෝෂනල් මැචුරිටි ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරලා තියෙන එකක් පෙන්වනවා කියලා. මේට අධ්‍යාපන ක්‍රමෙමෙන්ම කුඩා කල සිට දරුවෙකු හදන වටන ආකාරය විශේෂයෙන් දෙමාපියන් සහ පවුල විසින් හදන වටන ආකාරය බලපානවා නොවේද?
ඔව්, ඒ කාරණිය ප්‍රබල විදිහට බලපානවා. මේ ආවේග පිළිබඳ පරිණත බව ඊටාම් වැදගත්. ආවේග කාටත් දෙනවා. අප පටන් ගත්තේ මෙතන ඉන්න ඕනෑම මව්කුස ඇතුළේ ඉන්න කෙනෙකුට උනත් ආවේගෙන්න පුළුවන්. වගේම වයස අග්ගිස්සේ ඉන්න කෙනෙකුටත් ආවේගෙන්න පුළුවන්. ආවේග නැති කිරීමට කලින් ආවේග පිළිබඳ පරිණත විදිහට ක්‍රියා කරන්න, ඒවට ප්‍රතිචාර දක්වන්න තමයි ඉගෙන ගන්න ඕනේ. පුහුණු වෙන්න ඕන. ඉතින් මේ දැන් මේකේ පැති කීපයක් තියෙනවා. දැන් බටහිර මේ පාසල් ගුරුවරුන්ගෙන් ඇහුවොත් නම් මේට එකඟ වෙන්නේ නැති වෙයි. ඒ අය නිතරම කරන චෝදනාවක් තමයි ඒ ළමයින්ගේ කිසි විනයක් නැහැ කියන එක අහන්නෙම නැහැ. මේ හරි අමාරුයි පාලනය කරන්න කියලා. මේ කිසියම් සාපේක්ෂ වශයෙන් අපේ තාමත් අපේ පාසල් ඇතුලේ විනයක් තියෙනවා. ඒ පන්ති කාමරය ඇතුලේ හැරි නිශ්ශබ්දව ඉන්නවා. හැබැයි ඉතින් අර වගේ බටීර පාසල් වල එච්චරම මේ සාපේක්ෂ වශයෙන් ඊට වැඩිය වෙනස්. හරි නිදහස් පරිසර තියෙනවා. බෙල්ලෙක් ගහපු ගම ළමයි ටික නැකිලා යනවා. ගුරුවරයා පාඩම දිගට කරත් එකයි නැතත් එකයි එතනින් සීනෝ ගැහුවද පාඩම ඉවරයි. දරුවන්ගේ පැත්තෙන් ඉවරයි. ගුරුවරයා සමහරට තාම ලීලී ඉන්නවා. ඒක කාරණයක්. හැබැයි අර ඊට වැඩිය වැදගත් අර වගකීම් දෙන එක. ඒක තමයි මම මාලිනුත් කිව්වේ මේ ඇයිට වගකීම් දෙන්න ඕනේ. වැඩ කරගන්න දෙන්න ඕනේ. තමන්ගේ වැඩක් කරන්න දෙන්න ඕනේ, අනුන්ගේ වැඩක් කරන්න දෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ අපිට අපේ වැඩ කරන්න උනා. සහ අනිත්‍යගේ වැඩක් කරන්න උනා. දැන් අද අනිත්‍යගේ වැඩ කොහොමද කරන්න දෙන්නේ? තමන්ගේ වැඩ කරන්න දෙන්නේ. දැන් සමහර අය මෙහෙ ඇවිල්ලා නිල්ලඹ ඇවිල්ලා කියනවා ජීවිතේ පදින වතාවට තමයි පිඟානක් හේදුවේ කියලා. කෑම කාලා දැන් කෑම කාලා ඊළඟට බලන් ඉන්නවා පිඟානත් අතේ තියන් මොකද කරන්නේ කියලා. කැරෙක් කැරෙක් ඉන්නවා කෑම ශාලාවේ. ඉතින් මම අහනවා ඇයි තව බෙදා මදිද කෑම? නෑ කෑම ඇති දැන් මොකද කරන්නේ මේ පිඟානට? මේ සමල්ලාට මං පිඟාන අරගෙන පෙන්නනවා මෙන්න මේකයි කරන්න ඕනි කියලා හොදලා පෙන්නනවා මේ. ආහා. ඒතර මේ පළිනිය අතර තමයි සමහරට මේ හොදන්න පිඟ කෑම කාලා පිඟාන හොදන්න ඕනි කියන ඒ සිතවිල්ල ඔලුවට යන්නේ එතෙන්දි තමයි. මොකද මේ කියන්නේ මා පොන්චි ළමයි ගැන නෙමෙයි. මේ වැඩිහිටියන් ගැන, තරුණ අය ගැන. ඉතින් වගකීම් දෙන්න ඕනේ. ඊළඟට මේ ඒ දරුවන් තුල තියෙන ආවේග අර පරිසරයත් එක්ක එකතු වුණාම, කෘෂිකර්මයට ගිහාම, ක්‍රීඩාවලට ගිහාම තරංගයකින් තොරව මේ දැන් තරංගය අයින් කරලා තියෙන්නේ. ක්‍රීඩාවලින් උනත් තරංගයට වැඩිය ගුණධර්ම දියුණු කිරීම කියන මාතෘකාව තමයි බටහිර ක්‍රීඩා පිළිබඳව තියෙන්නේ. ඒ නිසා මේ ඒට මේ ෆිසිකල් ට්‍රේනින් නෙමේ දැන් කියන්නේ ෆිසිකල් එඩියුකේෂන් කියලා. ඉස්සර PT කියලානේ කිව්වේ අපිට, PT කියලා කිව්වේ. නමුත් දැන් කියන්නේ PT නෙමේ PE කියලා. ඒ ට්‍රේනින් එකක් නෙමේ එතන දෙන්නේ අධ්‍යාපනයක්. ඒ අධ්‍යාපනය ඇතුළේ ඉවසීම තියෙනවා. අනුන්ට ගරු කිරීම තියෙනවා. පරාජය පිළිගන්න පුළුවන්කම හදනවා. ඉතින් මේ බටහිර මා දැක්ක පුංචි සිදුවීමක් මේ ඔය මේ කාලේ දැන් සීතල කාලෙක යුරෝපීය රටක බටහිර ආන්දර පහට විතර මට හිටිය තැනින් භාවනා වැඩසටහන තිබ්බ තැනට ඇවිදගෙන යන්න වුණා. හොඳටම හිම වැටිලා හිම කබායක් ඔක්කොම ඇඳගෙන දැන් මේ වහලවල් උඩින් අර රෑ තැන්පත් වුණු අයිස් කුට්ටි පාරට වැටෙන රූටගෙන ඇවිල්ලා ඒ වගිනුත් බේරි බේරි ඇවිදගෙන යනවා. යනකොට මේ පුංචි පුතෙක් අවුරුදු 5ක 6ක විතර පුතෙක් පුංචි බෑග් එකකුත් කරේ දාගෙන පාසලට යනවා. ඒ පහට පහමාරට විතර ඒ දරුවා පාසලට යන්න පාසල් බස් එක තියෙන නවත්තන තැනට ගෙදරින් ඉඳලා ඒ බස් නැවතුම්පළට තනියම පයින් යනවා මේ හිම වැටෙන උදෑසනක හීතලේ. කවුරුවත් නැහැ පිටිපස්සෙන්. අම්මත් නැහැ, තාත්තත් නැහැ, කිසි කෙනෙකු නැහැ. මේ දරුවා යන්නේ තනියම. ඒ දරුවා විතර නෙමෙයි තවත් දරුවන් යනවා. මෙතන මේ පුංචි කාලේ ඉඳලා මේ අර පෞරුෂය වර්ධනය කරන්න මට පුළුවන්, තනියම පුළුවන් ජීවිතයට මූණ දෙන්න කියන ඒ අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒක ගෙදරදිත් දෙන්න ඕනේ, පාසලෙත් දෙන්න ඕනේ. ඉතින් අපේ රටේ තාම නැහැනේ අපි දරුවන්ට ගෙවල් හදනවා. දරුවෝ හදන එක පැත්තකින් තියලා, දරුවෝ හදනවා කියන්නේ දරුවන් මේ විදියට හැදීම පැත්තකින් තියලා එයාට ගෙවල් හදනවා. දරුවන්ගේ දරුවන්ට ගෙවල් හදනවා. ඉතින් මේ ගෙවල් ඇතුලේ කවුරුවත් නැහැ. හිටියත් එයා රණ්ඩු වෙනවා. හිටියත් එයා විෂාදයෙන් ඉන්නේ. ඒ නිසා ගෙවල් දරුවන් හදාගනි. අපි හරියට දරුවෙක් හැදුවොත්.
ගෙවල් දරුවන් ගෙවල් හදාගෙන ඉවි අපි හරියට දරුවෙක් හැදුවොත්. මම හිතන්නේ බොහොම වටිනා උපදේශයක් සමග ඔබතුමාගේ පැහැදිලි කිරීම අවසන් කරලා දැන් තවරුටටත් අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ ප්‍රශ්න වලින්. මම හිතන්නේ ඔබතුමාට ගැලවෙන්න බැරි ප්‍රශ්න දී යොමු කරනවා මම. කාලය නම් ඉක්ම ගිහිල්ලා වගේ. හැබැයි අපි ඒ ප්‍රශ්නට උත්තර බලාපොරොත්තු වෙන ඔබතුමාගෙන්. වර්තමානයේදී ගුණධම් පසෙකලා ඉලක්ක පසුපස අනාගත පරපුර දුවමින් අනාගත පරපුර දුර්වල කිරීමට වැඩිහිටි පරපුර උත්සාහයක් නිරත වන බව පෙනේ. මෙහි ඇති සාධාරණය හා අසාධාරණය පෙන්වා දෙන්න. වර්තමානයේදී ගුණධම් පසෙකලා ඉලක්ක පසුපස අනාගත පරපුර දුවමින් අනාගත පරපුර දුර්වල කිරීමට වැඩිහිටි පරපුර උත්සාහයක නිරත වන බව පෙනේ. මෙහි ඇති සාධාරණය හා අසාධාරණය පෙන්වා දෙන්න.
මෙහි සාධාරණ අසාධාරණ පැත්ත කවුද තීරණය කරන්නේ? දැන් රජයේද තීරණය කරන්නේ, එහෙම නැත්නම් මේ ප්‍රතිපත්ති හදන අයද, දෙමව්පියන්ද, දරුවන්ද? වර්තමානයේද ඒ සාධාරණත්වයේ තීරණය කරන්නේ, නැතිනම් අනාගතයේද ඒ සාපේක්ෂ දෙයක්. නමුත් මෙතනින් වැඩිපුරම පීඩණයට පත් වෙන්නේ දරුවන්. ඉලක්ක ඕන ජීවිතේට. හැබැයි ඉලක්ක සාමාන්‍ය උත්සාහයකින් ලබා ගන්න පුළුවන් ඉලක්ක වෙන්න ඕනේ. එකම ලැබෙන ඉලක්කක් නෙමෙයි, කිසියම් උත්සාහයක් කරාම ලබා ගන්න ඕනේ ඉලක්ක. හැබැයි ඉතින් දරුවෙකුට ඉලක්ක එකක් දෙකක් තුනක් තිබ්බොත් ඇතිනේ. නමුත් අද බලන්න උදේ පහේ ඉඳලා කීයකට නම් ඉලක්ක දිනවද? ඒ දරුවගේ කතා කරලා බැලුවොත් සමහර විට උදේ පහට ගෙදරින් යන දරුවරයා 8 9ට තමයි ගෙදරින්. මේ ඉලක්ක රාශියක්. ඊළඟට කියනවා මේ ඔය ශ්‍රී දිනසාගත්ත දරුවන් ගැන කියනකොට ශිෂ්‍යත්වයේ ෆේල් වෙලා ගෙදරින් එපා. ඒ 9ක් ගන්න නැතුව, ඒ 8ක් ගන්න නැතුව, 10ක් ගන්න නැතුව ගෙදරින් එපා කියලා කියන අම්මලා ඉන්නවා. අනේ පුතේ කොහොම හරි ගෙදරින් නෙමෙයි කියන්නේ. දුවේ කොහොම හරි ගෙදරින් නෙමෙයි. ශිෂ්‍යත්වයේ වටිනවා පුතාට වැඩිය. ඒ 9 වටිනවා දුවට වැඩිය. ඉතින් ඒ 9ක් ගන්න බැරි වුණාම ගෙදර යන්න බෑ ශ්‍රී දිනසාගත්ත. මේ සීදෙනසා ගන්න ටිකද නැයි කියන්නේ? හැමෝම සීදෙනසා ගන්න නැහැ. නමුත් මේ පීඩණය, මේ වෛරය මෙයාගේ හිතේ තියෙනවා. සමාජ ක්‍රමය ගැන මෙයයි වෛර කරනවා. ඉතින් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. මොනවද වෙනස් කරන්න බැරි? මේ ක්‍රමය අපි හදාගත්ත දෙයක්නේ. අපිට පුළුවන් නම් ආණ්ඩුවක් වෙනස් කරන්න. අපිට පුළුවන් නම් ක්‍රමයක් වෙනස් කරන්න. ඇයි මේ ක්‍රමය වෙනස් කරන්න බැරි? මේක අපි කීකින් නම් මේක තමයි හැටි. අපි මොනවා කරන්නද? අපි අසරණයි නැහැ. අපිට පුළුවන්. අපි හදාගත්ත ක්‍රමයක් නම් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරපු තැන් තියෙනවා. දැන් ඔය සරල උදාහරණයක් කිව්වොත් ඔය අමිෂ් කියන මේ ජන මේ ඒ ජනතාව මෙයා ඇමරිකාවේ ඉන්නවා. එක ප්‍රාන්තයක එක කොටසක ජර්මනියෙත් ඉන්නවා, ස්විට්සර්ලන්ඩ් වලත් ඉන්නවා. මෙයා කියන්නේ අපි උගන්නන්නේ අපිට ඕන ටික. අපේ දරුවන්ට අපි උගන්නන්නේ අපිට ඕන ටික. අපිට විද්‍යාව එපා, තාක්ෂණය එපා, විදුලිය එපා, රූපවාහිනිය එපා, දුරකථන එපා. මේ ගැන හොයලා බැලුවොත් මම මේ කියන්නේ මෙහෙට ආව එක තරුණියක් බොහොම කලකට ඉස්සර ඇමරිකන් ජාතික. ඉතින් භාවනාවට එන්න කලින් ඒ විස්තරය අහුවාම කොහොමද ආවේ කියලා කිව්වම ඉන්දියාවේ 15ම කෙළවරින් තමයි මෙහෙට මේ ගුවනින් ඇවිල්ලා තියෙන්නේ ලංකාවට. පල්ලෙහැම කෙළවරින්. ඉතින් මම හිතුවා එච්චර ඇමරිකාවේ ඉඳලා ඔතෙන්ට ඇවිල්ලා පයින් මේ ගොනින් ආවා. එතකොට එතුමිය කියනවා මේ ඇමරිකාවේ ඉඳලා ඔතෙන්ට එනකල් බයිසිකලේ ආවි කියලා. ඇමරිකාවේ ඉඳලා ඉන්දියාවේ 15ම කෙළවරට බයිසිකලෙන් ආවා. මම ඇයි කියන්නේ? අපේ සංස්කෘතිය ඇතුළේ තාක්ෂණය පාවිච්චි කරන්න ඉතාම අවම මට්ටමකින් බැරිම තැන නම් තමයි. ඉතින් මේ ටික එන්න විදියක් නැහැ නේ. අර පාලමත් නැහැ නේ තාම. ඒ නිසා ඔන්න උඩින් ආවා. එත්තකල් එතුමිකින් තමයි මම ඔය අමිෂ් කියන මේ ගම ගැන, ඒ ජීවිතය ගැන දැනගත්තේ. මේ ඒ තාක්ෂණයේ ඉඩක් නැහැ. බොහොම සරල ඇඳුම් අඳින්නේ, තරංගයක් නැහැ. ගමක්, එක නගරයක් වෙන්න දෙන්නේ නැහැ. උගන්නන්න, ඉගෙන ගන්න ඕන ටික, ජීවත් වෙන්න ඕන ටික, ඒ පරිසරය ඇතුළේ ඉන්න ඕන ටික තමයි උගන්නන්නේ. තාමත් තියෙනවා. දැන් වෙනස් වෙලා ඇති. නමුත් තාමත් එහෙම අපි ඔය දියුණුම රට කියන ඇමරිකාවෙත් එහෙම ඕනනම් ඉන්න පුළුවන්. ඒ ඇයි කිසි ප්‍රශ්නයක්වත් නැහැ. සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. ඉතින් අවසානයේ සතුටනේ ඕනේ. සතුට නැතුව, ඒ ඉලක්කය නැතුව වෙන මොන ඉලක්ක ලැබුණත් මොකද්ද තියෙන ඵලය?
සතුට නැතුව මොන ඉලක්කේ ලැබුණත් මොකක්ද එහි ඵලය? තව ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබතුමාට යොමු කරන්න. මේ සමහර ප්‍රශ්න වලට උත්තර, සමහර ප්‍රශ්න වලට උත්තර අර්ධ වශයෙන් ඔබතුමා කලින් ලබා දීලා තියෙනවා. හැබැයි මගේ වගකීම මම හිතන්නේ මේ සියලුම ප්‍රශ්න ඔබතුමාට යොමු කරන එක. හරි, ඊළඟ ප්‍රශ්නය තියෙන්නේ තව කල්යාණ මිත්‍රයෙක් යොමු කරපු. අප සමාජයේ දක්නට ලැබෙන්නේ බොහෝ විට දෙමාපියන් විසින් දරුවන්ට හැම දෙයක්ම කර දෙන නැඹුරුවක්. එයින් දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හානියක් වෙනවා නේද? සමාජයේ දක්නට ලැබෙන්නේ බොහෝ විට දෙමාපියන් විසින් දරුවන්ට හැම දෙයක්ම කර දෙන නැඹුරුවක්. එයින් දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හානියක් වෙනවා නේද?
ඔව්, අනිවාර්යයෙන්ම. ඉතින් ඒ කාරණේ තමයි අප දිගින් දිගට කතා කළේ. දැන් ඒකට උදාහරණයක් මා කියවනේ. පිටං හෝදන එක දත්ම දින එක පමණක් නෙමෙයි. ඒ දරුවන් පිටරට ඉගෙන ගන්න දරුවන් මෙහෙ ආවහම කඩේට යන්නේ අම්මා තාත්තා එක්ක අප්පා ප්‍රශ්නයක් වෙයි කියලා. හැබැයි අරේ තනියම ඉන්නේ. ඒතකොට එහෙ තනියම ඉඳත් හුරු කරන්න බෑ මෙහෙදී. ඊළඟට මේ පැය ගණන් දුරකථනයෙන් කතා කරනවා. ඒ දරුව කොහේ හරි ඉන්නකොට පැය ගණන් හැමදාම අම්මයි තාත්තයි දුරකථනයෙන් කතා කරනවා. ඉතින් කෙනෙකුට හිතෙනවා මේක හොඳ පෞල් සම්බන්ධයක් නෑ. ඊට වැඩිය මෙතන ලොකු බයක් තියෙනවා. මේ දරුවන්ට කරදරයක් වෙයි කියලා බයක් තියෙනවා. ඒ බය ඇත්තටම තියෙන්න ඕනේ බයක්. හැබැයි ඒකෙන් අපි දරුවෙක්ම තනියම ජීවත් වෙන්න තමයි හුරු කරන්න ඕනේ. එහෙම නැතුව හැම වෙලේම අම්මා තාත්තා ඉන්නවා කියලා ප්‍රශ්නෙකදී ප්‍රශ්න කියන්න පුළුවන්. කියන්න ඒ අවස්ථාව දෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නෙට මූණ දෙන්න ඒ දරුවව තනියම හුරු කරන්න ඕනේ. ඒකට වගකීම් දෙන්න ඕනේ. ඉතින් සුදුසු කාලේ සුසු වගකීම් දීම තමයි බුදුදහමේ කියන්නේ. මුලින්ම සියලු බර දෙන්නත් එපා. ටික 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 මේ දෙමව්පියන්ගේ ඔළුවේ තියෙන බර ටික ටික දරුවට මාරු කරන්න. එක තැනක් එනවා 50ට 50, ඊළඟට ටික ටික දරුවට 60යි 70යි 80යි, අන්තිමට අම්මා තාත්තලා නිදහස් වෙන්න ඕනේ. මේක ඉතාම වැදගත්. මේ නිදහස් වෙන්න බැරි අම්මලා තාත්තලා තමයි අද අපේ රටවල ඉන්නේ. නිදහසක් නැහැ. මේ 100%ම මැරෙනකලුත් ඔළුවේ තියන් ඉන්නවා. ඒකෙන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ.
අම්මා තාත්තා නිදහස් විය යුතුයි. මැරකල්ම ඔළුවේ තියාගෙන අවශ්‍ය නැහැ. ඒකට සමාන තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. පවින් වැළකෙන ආකාරයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ශිල්ප ශාස්ත්‍ර ආදී අනුපිළිවෙලින් දරුවාට ලබා දීදී දරුවා දරුවාගේ හිතට වහලක නොවේ. හිත දරුවාගේ පාලනයට නතු කර ගැනීමට උදව් වීමට නූතන වැඩිහිටියන් කෙසේ ක්‍රියා කළ යුතුද?
මේ සමාවෙන් ඔබතුමා ඒ අන්තිම වාක්‍ය දෙක තුන වගේ හරියට ඇහුන්නේ නැහැ.
පවින් වැළකෙන ආකාරයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ශිල්ප ශාස්ත්‍ර ආදීන අනුපිළිවෙලින් දරුවාට ලබා දී දරුවා දරුවාගේ හිතට වහලක නොවි හිත දරුවාගේ පාලනයට නතු කර ගැනීමට උදව් වීමට නූතන වැඩිහිටියන් කෙසේ ක්‍රියා කළ යුතුද?
නූතන වැඩිහිටියන් ලස්සන යෙදුමක්. නූතන වැඩිහිටියන් කෙසේ ක්‍රියා කළ යුතුද? මේ දරුවන්ට මේ හිතට වහල් නොවී ජීවත් වෙන්න ගුණධර්ම ඇතුව දෙන්න බෑ. මේ ඒක තමයි ඇත්තම කතාව. මේ ගුණධර්ම පිළිබඳ පාඩම පොතකින්නම් කියලා දෙන්න බෑ. මනෝවිද්‍යාව කියලා දෙන්න පුළුවනි. නමුත් හිතට වහල් නොවී ඉන්නේ කොහොමද කියන කාරණය ඊට වැඩිය ආදර්ශයකින් තමයි ලැබෙන්න ඕනේ. ඉතින් ඔය කියව සීළු කාරණා ආදර්ශයකින් දෙන්න පුළුවන් නම් ඒ තමයි ඉතාම වටින්නේ. පොත්පත් වලින් හෝ ටියුෂන් පන්ති වලට මේ වගකීම දෙන්නේ නැතුව මේ දහම් පාසලට යවලා අපි හිතනවා දහම් පාසලේ දැන් හරි දහම් පාසල යන දරුවෙක් නම් ඊට වැඩිය වෙනස් වෙන්න ඕනේ කියලා. හැබැයි මේ දරුවා gedara hama දකින්න නැත්නම් අර දහම් පාසලේ ඉගෙනගත්ත ගුණධර්ම ගේ ඇතුලේ හොයාගන්න නැත්නම් අම්මා තාත්තා ළඟ නැත්තම් ඔබතුමා අර මුලින්ම ගත්ත උදාහරණේ ආච්චි ළඟත් නැත්තම් ඒක විහිළුවක් වෙනවා. දරුවා ඒ දෙන්නත් උත්සාහ කරන්නේ විභාගයේ සඳහා ගුණධර්ම ඉගෙන ගන්න. ගුණධර්ම ජීවත් වීම සඳහා නෙමෙයි දැන් විභාගෙට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. ඉතින් එහෙම නෙමෙයි මේවා මේ ගේ ඇතුලේ තියෙන්න ඕනේ. ඉතින් කරන යෝජනාවක් තමයි මේ අඩුම ගානේ මාසිකට සැරයක්වත් පවුල් හමුවක් තියන්න. පවුල් හමුවක්. එකතු වෙන්න. එකතු වෙලා කතා කරන්න. කතා කරන්න. නිදහසේ කතා කරන්න දෙන්න. දරුවන්ට තියෙන ප්‍රශ්න, දරුවෝ දකින දෙමව්පියන්ගේ වැරදි දරුවන්ට කියන්න දෙන්න. ඒතර දරුවන්ගේ වැරදි දෙමව්පියන්ට කියන්න පුළුවන්. එක දරුවෙක් වැරදි අනිත් දරුවට කියන්න පුළුවන්. ඒ Tamanට වෙන ප්‍රශ්න අනිත් අය නිසා. ඒතර මෙයා පොදුවේ කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන්න පුළුවන් පවුල් හමුවක් අඩුම ගානේ මාසයකට සැරයක්වත් හැම ගයක් ඇතුළෙන් පවුලක් ඇතුළෙම තියන්න පුළුවන් නම් ඔය බොහෝ ප්‍රශ්න ගොඩින්ම බේරගන්න පුළුවනි. එතන තමයි සැබෑම දහම් පාසල.
තමන්ගේ අදහස්, තමන්ගේ හැඟීම් පවුලේ සමාජිකයන් සමග, දෙමාපියන් සමග, අනෙක් සහෝදර සහෝදරයන් සමග නිදහසේ කතා කිරීමට පුළුවන් පවුල් හමුවක් අඩුම ගානේ මාසයකට සැරයක්වත් පවත්වා ගන්න. එතන තමයි ඔබගේ දහම් පාසල. ඒ අපූර්ව උත්තරයත් එක්ක මම කැමති තව ප්‍රශ්න මාලාවකට යොමු වෙන්න. ඒ ප්‍රශ්න සියල්ලම යොමු කරලා තියෙන එක කල්‍යාණයක්. ඉංග්‍රීසි භාෂාවෙන් ඒ ප්‍රශ්න කීපය යොමු කරලා තියෙන්නේ. මේ ප්‍රශ්න මාලාව තුළ ඉතාමත් ගැඹුරු කරුණු කාරණා කීපයක් තියෙනවා. මම හැබැයි කැමති ඒ ප්‍රශ්න ඉංග්‍රීසි භාෂාවෙන්ම ඔබතුමාට යොමු කරන්න. මේ I know how does the below reasons contribute to success of about title, that means our title, parenting, as Buddhist. May I know how does the below reasons contribute to success of above title as Buddhist, inspired parenting lifestyle? එක දෙක තුන හතර පහ කියලා කරුණු කාරණා පහක් තියෙනවා. පළවෙනි එක තමයි stable mind practice is a great way to develop a stable mind. So practice is a great way to develop a stable mind. පළවෙනි එක. දෙවෙනි එක තමයි invite the concept of impermanence into your life. තුන්වෙනි එක, because of impermanence an underlying anxiety always exists. හතර, trust that your child is resilient. පහ, simply pay attention to your child's emotions, all emotions. So the question is, may I know how does the below reasons contribute to success of our title as Buddhist? Number one, stable mind. Sir.
මේ ඔව් දැන් ඔය කිව්ව කාරණා ස්ථාවර මනසයි මේ අවිනිශ්චිත භාවයේ පිළිබඳ අවබෝධයයි. එතකොට මේ අවිනිශ්චිත භාවයත් එක්ක අනාගතයේ පිළිබඳ බිය, ඊළඟට මේ දරුවෙකුට පස්වෙනි කාරණේ මේ ආත්ම විශ්වාසය වගේ. ඒක හතරවෙනි කාරණේ මොකද්ද?
Trust that your child is resilient. Resiliency means that ප්‍රශ්නයක් ආපුවාම ඒක නැවතත් යථා තත්ත්වයට පත් වීමට ගන්න පුළුවන් කොච්චර ඉක්මනට යථා තත්ත්වයට එනවාද කියන එක.
එනවාද කියන එක. ඔව්. එතකොට දැන්
අන්තිම කාරණේ simply pay attention to your child's emotions, the whole emotions.
බොහොම පිං ડોක්ටර් මේ එතකොට මේවා ඔය කාරණා පහම ඉතාම වැදගත්. කාටවත් කියන්න බෑ මේවා නොවැදගත් කියලා. ඔය දරුවන්ගේ ආවේග එක්ක ජීවත් වෙන හැටි හඳුනා ගැනීම, ආවේග කලමනාකරණය නියාමනය කිරීම, ඊළඟට වැටුනහම ආපහු නැගිටින්නේ කොහොමද කියන කාරණේ, කොච්චර ඉක්මනට නැගිටින්න පුළුවන්ද, මේ අනාගත ඉලක්කත් එක්ක මේවා හරියයිද වැරදිද කියලා පේන විට සහ වැරදුණු අය දකින විට ඇතිවෙන ඔය කාංසාව නැත්තම් ඒ බිය, ඊළඟට මේ ජීවිතේ මොනවා තරම් සැලසුම් කරත් හිතුව විදියට ජීවත් වෙන්න බැරි බව, සහ මේ පළවෙනිම කාරණේ තමයි ස්ථාවර මනසක්, මනසේ තියෙන ස්ථාවරත්වය. දැන් මේවා අනිවාර්යයෙන් වැදගත්. ඒ කතා දෙකක් නැහැ. දැන් ඔය කාරණා ටික සහ තවත් කාරණා ටිකක් එකතු කළා තමයි ඔය කරණීය සූත්‍රයේ තියෙන්නේ මුල්ම කාරණා 14. ඒ 14 ඔය ටිකක් තියෙනවා, ඊට පිටින් කාරණාත් තියෙනවා. ඉතින් මේවා අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ කියන්නේ වාදයක්වත් ආයේ දෙපාරක් හිතන්නවත් නැහැ. මේ ජීවිතය පිළිබඳ අවබෝධයක් දැන් මෙතන ওই කියන කාරණා පහ ඇතුලේ තියෙනවා අවබෝධයේ පැත්තේ කාරණා. ඊළඟට කුසලතා පැත්තෙන් දියුණු කරගන්න ඕනේ කාරණා. ආකල්ප පැත්තෙන් දියුණු කරගන්න ඕනේ කාරණා. ඊළඟට හැඟීම් පැත්තේ. ඒතර මේ අංශ හතරක පහකම ආවරණයක් තමයි මේ ප්‍රශ්නේ අහු කල්‍යාණ මිත්‍රිය හෝ මිතුරා යොමු කරලා තියෙන්නේ. ඉතින් අත්‍යවශ්‍යයි. මේව නැතිකම නිසා තමයි ජීවිතයක් කඩන් වැටෙන්නේ. අනිවාර්යයෙන්ම ජීවිතයේ අත්‍යවාරම තමයි මේ කාරණා. ස්ථාවර මනසක් ඕනේ කාටත්. ඒක මේ නිවන් දකින්න පමණක් නෙමෙයි. ඕනෑම දෙයකට ස්ථාවර මනසක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සැලසුම් හදනවා හදන විදිහටම වෙන්නේ නැති වුනහම ඒක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට පුංචි ඉඩක් තියෙන්න ඕනේ. වෙනස් වෙන්න පුළුවන් කියන කාරණය. අපි වෙනස් වෙන්නත් පුළුවන් අනිත් අය වෙනස් වෙන්නත් පුළුවන්. ඊළඟට මේ එහෙම ගැන හිතනකොට ඔන්න බයක් එහෙම එනවනම් ඒ බයට යට වෙලා මුකුත් නොකර ඉන්න කෙනෙකු බවටපත් නොවි බයත් එක්ක මේ බය කොහොමද පාලනය කරගන්නේ බය කොහොමද හඳුනාගෙන නිදහස් වෙන්නේ ඊළඟට ඉතින් මොනව උදව් තිබුණත් වැටෙන්න පුළුවන් ප්‍රශ්නෙකදී වැටෙන්න පුළුවන් ඉතින් වැටෙන එක නෙමෙයි ගැටලුව අපව නැගිටින්නේ කොහොමද යථාර්ථයටපත් වෙන්න ඊළඟට මේ සියල්ල වෙනකොට ඔන්න හැඟීම් එනවා හැඟීම් එන්න තමන්ටත් එනවා අනිත් අයටත් එනවා දැන් බොහෝ ප්‍රශ්න වලට හේතුව හැඟීම්නේ එහෙමනේ කියන්නේ ආවේග තමයි ප්‍රශ්න ආවේග නිසා තමයි නිමරෙන්නේ ආවේග නිසා තමයි අපරාධ වෙන්නේ හිරේ ඉන්නෙම ආවේග නිසා නෙමෙයි ඒවා වෙන්නේ ආවේග හඳුනනු ගැනීම නිසා ආවේග හරියට නියාමනය නොකිරීම නිසා තේරුම් නොගැනීම නිසා තමන්ගේ ආවේගයි අනිත් අයගේ ආවේගයි ඉතින් ඒ නිසා මේ ඒ අනිවාර්යයෙන්ම එකඟ වෙනවා මේ කියපු කාරණා අත්‍යවශ්‍යමයි මේවා දෙමව්පියන් ළඟ තියෙන්න ඕනේ ಗುಣ දෙමව්පියන් ළඟ තියෙන්න ඕනේ ಗುಣ දෙමව්පියන් ළඟ තිබුණොත් දරුවෙකුට බෝ කරන්න අපහසු නැහැ
හොඳයි මේ බොහෝ ಗುಣ සමුදායන් දෙමව්පියෝ ගාව තියෙන්න ඕනේ ಗುಣ ඉතින් දෙමව්පියව ගාව ගුණ තියෙනවා නම් ළමයන්ට ළමයින්ට ඒ ගුණ ඉබේම ඇති වෙනවා. ඒක තමයි මම හිතන්නේ ඔබතුමාගේ අවසාන පැහැදිලි කිරීම. ඉතින් අද මේ වැඩසටහන අපේ සංවිධානය කරේ නැත්නම් අපි මේ ආකාරයෙන් ඔබත් සමග සම්බන්ධ වුණේ අපේ සුසංගීත වැඩසටහන මාලාවේ 19 වෙනි වැඩසටහන ඇටියට සවිමත් අනාගත පරපුරක් සඳහා වර්තමානයේ වගකීම එහෙම නැත්නම් යහපත් දෙමව්පියවන්නේ කොහොමද කියන මාතෘකාව තමයි අපි අද මේ සාකච්ඡා කරේ මේ සඳහා මේ තිරේ පිටුපසින් ඉඳගෙන හැමදාම අපිට උදව් කරන අපේ නිල්ලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ඒ සියලුම සමාජික සමාජිකාවන්ට විශේෂයෙන්ම මෙහි තාක්ෂණ කටයුතු කළ කණ්ඩායමට සහ අප වෙත ප්‍රශ්න යොමු කරමින් මේ සඳහා අපව සංවිධානය කර ගැනීමට අවශ්‍ය පහසුකම් උදව් ලබා දුන් සියලුම දිනාටත් පුණ්‍යානුමෝදනාව යොමු කරන්න කැමැතියි විශේෂයෙන්ම මෙහි මා සිටිනේ ඉදිරියේ වුණාට මේ පිටිපස්සේ ලොකු කණ්ඩායමක් සිටිනවා ඒ කණ්ඩායමේ උදව් එක්ක තමයි මේ අපි වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථකව මේ විදිහට අපි පවත්වාගෙන යන්නේ ඉතින් විශේෂයෙන්ම මේ මා යමක් ප්‍රකාශ කළ යුතුයි මේ වැඩසටහන් වලදී මා මේ ඉදිරිපත් කරන ප්‍රශ්න සියලුම බොහෝ ප්‍රශ්න අපේ කල්‍යාණ මිත්‍රයන් නියම කරන ලද ප්‍රශ්න. ඒ නිසා මට මේ වැඩසටහන පවත්වාගෙන යාමට තවත් පහසුවක් එනවා. ඒ නිසා තමයි මම උත්සාහ කරන්නේ එක ප්‍රශ්නයකට උත්තරයක් කලින් දී තිබුණා වුණත් ඒ ප්‍රශ්නේ නැවතත් යොමු කිරීමට මොකද එහෙම නැතිනම් මට අනාගතයේදී ප්‍රශ්න නොලැබී යන්න පුළුවන්. ඒ නිසා මට මේ වැඩසටහන පාසු කර ගැනීමට මම සමහර වෙලාවට එකම ආකාරයේ ප්‍රශ්න දෙතුන් පතාවක් යොමු කරනවා. හොඳයි. අවසාන වශයෙන් තව එක් කාරණයක් කිය යුතුයි මේ කිසිම ප්‍රශ්නයක් හෝ මේ කිසිම සාකච්ඡාවක් අපේ කල්‍යාණ මිත්‍ර ගුරුතුමන් සමග මීට කලින් මා සාකච්ඡා කරේ නැහැ. ඒ නිසා මා කියන්න ඕනේ විශේෂ කාරණයක් තියෙනවා. අපේ ගුරුතුමන් අපිට ආලෝකයක් මම හිතන්නේ අපි ඉතාමත් වාසනාවන්තයි අපේ කල්‍යාණ මිත්‍ර උපුල්නිශාන්ත ගමගේ වගේ ගුරුතුමෙක් අපේ කල්‍යාණ මිත්‍රෙක් අපේ හිතවතෙක් හැටියට ඉන්න එක මම හිතන්නේ අපි හැමදෙනාම අතිශය වාසනාවන්ත කණ්ඩායමක් කියලා මා හිතනවා මේ ප්‍රශ්න වලට ලබා දෙන උත්තර හරිම හිතාගත නොහැකි ආකාරයේ ඒත් අපි දන්නා කරුණු අපිට හිතන්න ඉඩ දෙන කාරණ කරුණු කාරණ මම දන්නේ මේ ප්‍රශ්නවලට උත්තර කොහෙන් එනවද කියලා. හරිම අපූර්වයි අපේ ගුරුතුමනි ඔබතුමාගේ උත්තර ලබා දීම. ඉතින් අවසාන වශයෙන් මේ වැඩසටහන අද සාර්ථක කර ගැනීමට අපිට සම්බන්ධ වුණු සියලු දෙනාටමත් අපගේ ස්තුතිය පුද කරන්න කැමැති. අවසාන වශයෙන් තව එක ප්‍රශ්නයක් යොමු කරමින් මේ වැඩසටහනට අවසාන උත්තරයක් ලබා දී මේ වැඩසටහන අවසන් කරන ලෙස අපේ කල්‍යාණ මිත්‍ර කුල්නිශාන්ත ගමගේ අපේ ගුරුතුමන්ට යොමු කරනවා. පෝෂණයේ රැකවරණය හොඳ නරක කියා දීම වැනි මූලික දේ හැරුණුකොට සවිමත් අනාගත පරපුරක් බිහි කිරීම සඳහා දෙමාපියන් විසින් දරුවන් විසින් සිය යුතු දේවල් සිදිය යුතු දේවල් මොනවාද? පෝෂණය රැකවරණය හොඳ නරක කියා දීම වැනි මූලික දේ හැරුණුකොට සවිමත් අනාගත පරපුරක් බිහි කිරීම උදෙසා දෙමාපියන් වෙතින් දරුවන් වෙනුවෙන් සිදිය යුතු දේවල් මොනවාද?
කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමනි, ආදරණීය හිතවතුනි, මේ පැමිණ සිටින්නේ සුසංහිත 19 වෙනි වැඩසටහනේ නිමාව සටහන් කරන මොහොතයි. ඉතින් නිමාව සටහන් කරන්න වෙන්නේත් වැදගත් ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් වීම නෛතනික ස්වභාවය වෙන්න ඕනේ. ඇත්ත මොකද්ද? මෙතන මම හිතන්නේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන අයගෙන් විවාහ වෙලා නැත්නම් මං විතරක් වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ හැමදෙනාම වගේ එක්ක අම්මා මේ ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සම්බන්ධ වෙනවා නම් ඒ ඇර හැමදෙනාම වගේ ඉතින් එක්ක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බිරිඳක් ස්වාමියෙක් වෙන්න ඕනේ. එතකොට දැන් මේ තනි කඩේකට විවාහ ජීවිතය ගැන මේ දරුවන් හැදීම ගැන කියලා දෙන්න වීමත් එක පැත්තකින් හරි විහිළුවක් වගේ මට හිතෙන්නේ. ජීවිතේම විහිළුවක් නෙනේ, සංසාරෙම විහිළුවක් නිසා එකමක් නැහැ. මේ සවිමත් අනාගත පරපුරක් සඳහා ඔය කියපු කාරණාවලට අමතරව තව බොහෝ කාරණා තියෙන බුල. නමුත් දෙකක් ගැන අවධානය කරන්න කැමති. එකක් තමයි මේ රට ගැන හැඟීමක්. ගැලින් එකක හැඟීම ඇති. රටට වෛර කරනවා, කලකිරෙනවා, දේශ කරනවා, මොන පවකට තිබුණේ දෙහිම නෙමෙයි අපි ඇති කරන්න ඕනේ. මේක අපේ රට. ප්‍රශ්න තියෙන බුල. හැබැයි අපිට මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. මීට වැඩිය පහළ හිටිය රටවල් අපිට වඩා බොහොම දියුණු වෙලා තියෙනවා. ඒවා ඉබේට දියුණු වෙන්නේ, අපි දියුණු කරා, මිනිස්සු දියුණු කරා. ඉතින් අපිටත් පුළුවන් මේ රට දියුණු කරන්න. එතකොට මේ රට පිළිබඳ යහපත් හැඟීමක් දරුවන් තුළ ඇති කරන්න ඕනේ. සවිමත් අනාගත පරපුරක් සඳහා මේක ඉතාම අත්‍යවශ්‍යයි. රට එපා කරවන, රටට වෛර කරන පරපුරක් වෙනුවට රට ගැන හැඟීමක් තියෙන රට වෙනුවෙන් අපේ යමක් කළ යුතුයි කියන අනිවාර්ය වගකීමක් පැහැර හරින්න බෑ කියන ඒ අධ්‍යාපනය දෙන්න ඕනේ සවිමත් අනාගත පරපුරක් සඳහා. දෙවෙනි කාරණේ තමන් ගැන ඉගෙන ගන්න ඕනි කියන කාරණේ. මොනවා ඉගෙන ගත්තත් තමන් ගැන ඉගෙනගෙන නැතිනම් එතන අඩුවක් තියෙනවා. ඉතින් ඒ අඩුව තමයි ඊපස්සේ විවිධ අංශවලින් නාය යන්නේ. තමන් පිළිබඳ හරිහමං අවබෝධයක් නැතිකම. ඒ නිසා සවිමත් අනාගත පරපුරක් උදෙසා අනිවාර්යයෙන්ම දිය යුතු, කියා දිය යුතු, මඟ පෙන්විය යුතු අංශ දෙකක්. එකක් මේ රට ගැන හොඳ හැඟීමක් ඇති කරන්න ඕනේ. මේ රට පිළිබඳ වගකීමක් තියෙන බව පැහැදිලි කරන්න ඕනේ. ඒ වගකීම දෙන්න ඕනේ. බාර ගන්න පුළුවන් අනාගත පරපුරක් අපි හදන්න ඕනේ. සහ දෙවෙනි කාරණය මේ තමන් ගැන ඉගෙන ගන්න ඕනේ කියන එක. තමන් කවුද කියන කාරණය, තමන් ඇතුලේ තියෙන ප්‍රශ්න කොහොමද තමා තුළින් විසඳගන්නේ කියන කාරණය, ඒ පිළිබඳවත් ආභාසයක් දෙන්නට ඕනේ. ඉතින් ඒ කාරණයක් මතක් කරමින් මේ ප්‍රශ්නෙට පිළිතුර සෑහි කියා හිතනවා. වෛද්‍යතුමනි, ඔබතුමාට බොහෝම පිං. මේ ඉතාම බරපතල මාතෘකාවක්. විශේෂයෙන් මේ මේ අම්මක් කෙනෙක් තාත්ත කෙනෙක් නොවි මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න එක ලේසි නැහැ. ඒ අත්දැකීම නැතුව. ඉතින් හැබැයි මේ අමාරුවේ දාන්න හදලා ආය අමාරුවේ වැටෙන්න නොදී බේර ගන්න වගේ තමයි උතුමා මේ වැඩසටහන දිගටම aran ගියේ. ඉතින් බොහොම ඒ උතුමායි දක්ෂතාවය අපි අගය කරනවා. ඒ දක්ෂතාවය නිසාමයි මේ මේ වැඩසටහන් 19ක්ම එක දිගට කරන්න පුළුවන් වුණේ මේ මාස 19ක. ඉතින් ඔබතුමා බොහොම කාර්ය බහුලයි. ඒ වුණත් ස්වේච්ඡාවෙන් මේ සඳහා කාලය වෙන් කරගෙන කැප වෙලා මේ ආධ්‍යාත්මික පණිවිඩයක් විවිධ ස්තරවලට ගැලපෙන විදිහට දෙන්න හොඳ වේදිකාවක් හදලා දුන්නා. ඒ ගැන ඔබතුමාට බොහෝම පිං. මේ හැම දෙනා වෙනුවෙන් කෘතවේදීව ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාගේ හැකියාවන් දැනුම මේ මේ සඳහා ස්වේච්ඡාවෙන් කැපකිරීම ගැන, ඒ වගේම ඔබතුමා සඳහන් කළා වගේ නිලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයට අනුග්‍රහය තාක්ෂණික සහාය දක්වන හැම දෙනාටමත් මේ පින බෙදා ගන්න පුළුවන් මේ සතුට. ඊළඟට සම්බන්ධ වෙන මේ වැඩසටහන් මාලාව පුරාම එක දිගට හිටිය කල්යාණ මිත්‍රයන් මෙතන ඇති ප්‍රශ්න වූ ඒ හැම දෙනාටමත් මේ වැඩසටහනට ශක්තියක් වීම ගැන පින් දෙනවා. හිතවතුනි, අපිට වගකීමක් තියෙනවා. අපිට ළමයි හිටියත් නැතත් වගකීමක් තියෙනවා. ඒ වගකීමෙන් කාටවත් පැනලා දුවන්න බෑ. ඒ නිසා ඒ වගකීම අපිට ඉටු කරන්න පුළුවන් ප්‍රමාණයට අපි බලමු ඉටු කරන්න. අපේ රට වෙනුවෙන්, අපේ ළමයි වෙනුවෙන්. ඒ ආකල්පයත් එක්ක අපි අද වැඩසටහනින් සමුගනිමු. හැම දිනකටම සතක්ම වේවා, ශාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.